අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 7 වෙනි සඳුදා අද අපි සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඔබතුමාට ආරාධනා කරනවා අදට නියමිත ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. පෙරවන් සරණයි රවි මහත්මයා.
පෙරවන් සරණයි හැමදෙනාටම. අදත් සාකච්ඡා කරන්න කාට හරි මනෝ හරි අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. ඒ අනුව අපි සාකච්ඡා කරමු. පෙරවන් සරණයි. අපි මං හිතන්නේ ගිය සතියේ අර මොකද්ද සූත්‍රේ මජ්ජේ සූත්‍රේ කෙටියෙන් අපි බැලුවා හය ආකාරයක් කියලා තියෙන අන්ත දෙකයි නැදයි. අන්ත දෙක දකින්න නැද තෙවරෙන්න එපා. එයා තමයි සංහාවෙන් මේ දෙන සංහාව ඉක්මවා යන මහා පුරුෂයා කියලා. ඒකේ එක එකක් වෙනම ගන්න නැතුව ඒකේ පොදු අදහස සෝබේයන් තොයේ විදිහට කාන මජ්ජේ මන්තා නලිප්පති කියන එක. කියන්නේ අන්ත දෙක දකින්නවා මැද පෙවරෙන්නේ නැහැ කියන අදහස. එතෙන්දී විශේෂයෙන් කිව්වේ දැන් කාන්තියක් දැකලා අවාන්තයක් දකින කතාවක් නෙවෙයි. ඊළඟට ඊට පස්සේ නැද නොපෙවරි ඉන්නවා කියන කරුණකුත් නෙවෙයි. මේ සේරම එකම සිද්ධියක්. කියන්නේ සම්මා දිට්ඨිය කියනකොට අර්ථ දෙක දැකීමක් සිද්ධ වෙලා නැදන පෙවරීම කියන්නේ මොකක්ද කියන කරුණ යෙදිලා කියන තැනින් මේක විමසුවත් මම හිතන්නේ ඒ ආර්ය දර්ශනයේ අදහස තේරුම් ගන්න පහසු වෙනවා. පෙරුවන් සරණයි. ඒක සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් විමසන්න පුළුවන්. වෙන කරුණක් වුණත් ගැටලුවක් නැහැ ඒක සාකච්ඡා කරන්න.
රවි මහත්මයා, දැන් ඇත්තට මෙතන ඔය අන්ත දෙක කියලා කියනකොට අපි මං හිතන්නේ ඉතත් ටිකක් කතා කරා. එතකොට අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි අපි මේ අන්ත දෙකකවත් ඉන්න බවක් අපිට තේරෙන්නේ නැහෙනේ. මේ කියන්නේ ඒක දැන් හොඳට බැලුවේ නැත්නම් මේ කියන්නේ අපි දැන් අර එක දැන් සක්කාය දිට්ඨිය කියන එක ගැන මම මෙතන මේ වැලියම හිතන්නේ දැන් අපි අර සක්කාය දිට්ඨියේ ඉන්න බවවත් අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඒක තේරෙන්නේ නැත්නම් එතකොට ඒකාන්තයක් කියලා දන්නේ නැහැ. එහෙමනම් සමුදය අන්තයක් කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් අර මම හිතන්නේ ගොඩක් ස්වාමීන් වහන්සේගේ සාකච්ඡා වහන කොටත් ස්වාමීන් වහන්සේ එක හුඟක් මතු කරන්න උත්සාහ කරනවා. මේ ඒ කියන්නේ මේ අපි දැන් අර නිරෝධය කියන එක ඒ කියන්නේ මැද දකින්න කොට තමයි ඒ අන්ත දෙකක් තියෙන බව කියන එකත් අපිට තේරෙන්නේ. ඒ කියන්නේ ඒක දැනගත්තාම තමයි සමුදය කියන එක අපි දැනගන්නවා. එතකොට තමයි මේ ඔතන අන්ත දෙකක් කියන එකත් තේරෙන්නේ කියලා. අන්න ඒක තව ටිකක් ඔබතුමත් තව විස්තර කරන්න පුළුවන් නම් මට හිතෙනවා හොඳයි වෙයි කියලා. තෙරුවන් සරණයි.
ඔව්, ඒක හොඳ අදහසක්. දැන් මෙතනින්ම ගන්න පුළුවන්. ඇයි උභයන්තේ විදිස්වාන කියන්නේ? අන්ත දෙක දකින්න කියන්නේ. අන්ත දෙක දැකලා නම් ආයි දකින්න කියන්න අවශ්‍ය නැහැ. ප්‍රඥාණයට අන්ත පේන්නේ නැහැ. අන්ත පේන්නේ නැහැ කියන්නේ මේ ඒවා හම්බ වෙන්නේ නෙවෙයි. පහසුවෙන් තේරුම් ගන්න රූපේ කාන්තයක් නාමය අවන්තයක් අජ්ජන්තේ කාන්තයක් බහිත්තේ අවන්තයක් කියනකොට සාමාන්‍ය කෙනාට රූපෙත් හම්බ වෙනවා, නාමෙත් හම්බ වෙනවා, අජ්ජත්ෙත් හම්බ වෙනවා, බහිද්දෙත් හම්බ වෙනවා. හැබැයි ඒක අන්තයක් කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. අන්තයක් කියන්නේ දෘෂ්ටියක්නේ. අන්තයකට අහු වෙලා, දෘෂ්ටියකට අහු වෙලා කියන එක දන්නේ නැහැ. ඒක ඇත්ත කියලා මයි හිතෙන්නේ. කියන්නේ පවතින යථාභූත ස්වභාවය ඕකන. ඕකකට වෙනස් කරන්න බෑනේ. ඒක පවතිනවාම කියන ප්‍රශ්නේ. ඉතින් මේක මතක තියාගන්න, මේ කතා කරන්නේ පෘථග්ජනයා කිව්වට මේ දහමත් හොයන්න කියයි කියන නෙමෙයි. දහම හොයන පෘථග්ජනයෝ ගැන. විමුක්තිය හොයන කට්ටිය ගැන මේ නිවන හොයන කිසිසගේ පැත්තේ ඒ කියන්නේ. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට දෙන උපදේශය තමයි මේ අන්ත දෙක දකින්න. අන්තය අන්තය විදිහට දකින්න ඕන. දෘෂ්ටිය දෘෂ්ටිය විදිහට දකින්න ඕන. දැන් අපිට වෙන්නේ නෑ අජත්ත බහිද්ද තියෙන නැත්නම් නාම රූප තියෙන එක ඒකට මුකුත් කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒකට තියෙන සංහාව තමයි නැති කරගන්න ඕන කියලා කියන පිරිසක් ඉන්නවනේ. ඉතින් ඒ මත්තමේදී මේ නාමය කියන්නේ අන්තයක්, රූපය කියන්නේ අන්තයක් කියන එක පෙනිලා නැහැනේ. ඒක දෘෂ්ටියක් කියන එක. ඒකට මෙතන අන්ත දෙක දකින්න කියන. ඒ කියන්නේ අන්ත විදිහට දකින්න කියන එක. අතු රූපේ දකින්න, නාමය දකින්න කියන එක නෙවෙයි. දෙපැත්තක් තියන, ඒ දෙපැත්ත බලන්න කියන එක නෙවෙයි. ඒක අන්තයක් බව. ඒ කියන්නේ එහෙම නිවන නෙවෙයි මේ දෘෂ්ටිය ලෝකේ. දුක ඕන වචනයක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ආපහු සක්කාය දිට්ඨියම. ඒ කියන්නේ අන්තයකට අහු වුණා කියන්නේ සක්කාය දිට්ඨියමනේ. සම්මා දිට්ඨියට ඇවිල්ලා නැහැ. ඒක අන්ත දෙක දකින්න නැත නොතවරි. තවරන්නේ පාටිවට වඩා නොතවරින විදිහටයි අන්ත දෙක දකින්න ඕන. මැද තවරුණොත් අන්තවලට අහු වෙලාමයි. ඒක අර මැද විඥානය කියපු තැන් වලින් හොඳට පේනවා. මම හිතන්නේ දැන් විඥානය කියන්නේ මායාකාරය කියලා දන්නවනේ. විඥානය මේ බාරගත්තුත් එහෙම ඉතින් මායාවෙමනේ. එතකොට කොහොමවත් අන්ත දෙකේ ඇයි අජත්ත බහිද්ද කියලා පෙන්නන්නේ විඥානේ. නාම රූප පෙන්නන්නේ විඥානේන්නේ. එතකොට ඒ මැද තේරුම් ගැනීම තුලමයි මැද නොතවරෙන්නේ. කියන්නේ මැද අඳුර ගැනීම තුලමයි නොතවරෙන්නේ. කියන්නේ මායාකාරය බව දැන ගැනීම තමයි මායාවේ නොතවරීම කියන්නේ. තේරුණායි මං කියන්නේ. කියන්නේ මැජික් එක විදිහට දකින්න එක තමයි. මැජික් එකට රැවටෙන්නේ නැහැ කියන්නේ. මැජික් එක බව දැන ගැනීම තුලයි ඒක ඇත්ත කියලා ගන්න ඇත්තේ. හරි. මැජික් එකක් බව නොදන්න කෙනාට ඒක ඇත්තක්. මැජික් එක බව දැක්කොත් තමයි නොතවරෙන්නේ. ඒක ඇත්තක් කියලා ගන්න නෑනේ. ඒ මවලා පෙන්වුවා කියන එක දකින්නවනේ. මවපු බව දන්නේ නැත්නම් ඒක ඇත්ත වෙලානේ. අන්න එතකොට අන්ත පේනවා. හැබැයි ඒක අන්ත කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ දෘෂ්ටි කියලා දන්නේ නැහැ. හැබැයි දැන් මැජික් එකක් බව දැක්කහම ඒ අන්තයක් හම්බුනේ දෘෂ්ටියක් මුලාවක්. ඒ රූපයක් හම්බුනේ මුලාවනේ. නාමයක් හම්බුනේ මුලාවනේ. එතකොට මෙන්න මේ මෙද විඥානයේ මැජේ. ඒකට මෙද පැවරුණොත් එහෙම අන්ත දැකලා නැහැ. ඒකට මෙද නොපැවරීම කියන්නේ දැන් මැජික් එකක් බව දකිනවා. මැජික් එක බව දැක්කා කියන්නේ මොකක්ද? අන්ත දෙකක් දැක්කා කියන්නේ. කියන්නේ මැජික් එක බව දැක්කොත් ඒකේ ඒක දැස ගන්නෙ නෑ මේක තවරෙන්නේ නෑ ඔක මැජික් එක මායාව. එතකොට මායාවෙන් හදන ඒවා දෙලින්ම අන්ත කියලා දකිනවා දෘෂ්ටි කියලා දකිනවා විදිස්වාන වෙනවා. ඒ හින්දා මේක තීරුම් ගන්න අන්තය දැක්කා කියන්නේ හිතනවා නම් මම අන්තය දැක්කා. ඊළඟට අනිස්සන්තය දකින්න ඕන. එහෙම කතාවක් නෙවෙයි. එහෙම නැත්නම් අන්තයක් දැක්ක දැන් ඊළඟට කරන්න තියෙන්නේ මැද නොතවරී ඉන්න. එහෙම එකක් නෙවෙයි. ඔය ටික ඔක්කොම එක සිද්ධිය. එක සිද්ධියක් කියන්නේ අර මායාව දැකීම තුලයි අන්ත දෙක දැකීම. මැද නොතවරී ඉන්න. එදෙන අපේවරීම කියලා අදහස් කරන්නේ ඒක සිද්ධ වෙන දේ සිද්ධ වෙන විදිහට තේරුම් ගන්නවා. ඒ කියන්නේ මායාව මායාව විදිහටම දකිනවා. ඇත්ත එහෙම නැත්නම් යථාභූත ස්වභාවයේ දැක්මක් වගේ. ඒක ඥානයක්. ඒ කියන්නේ මේ චෙක කරන හැටි දැනගත්තා කියන්නේ ඥානයක්. ඒ කරන හැටි දන්නකොට මොන මැජික් පෙන්නුවත් ඒක ඇත්තක් කියලා කොයි වෙලාවකවත් දන්නේ නැහැ. ඒක හරියටම දන්න. තමනුත් මේ මැජික් එක කරන්න දන්නවනම්. අනේ එතෙන්දී එතකොට අර විඥානය කියන එකේ පැවරීමක් වෙන්නේ නැහැ නේ. මැජික් කාර්යයට අහුවීමක් වෙන්නේ නැහැ නේ. නැහ ඔය වගේ අදහසක් ගන්නවා. නමකද අපි හුඟක් විදර්ශනා කරන අය දැන් කියන දෙයක් තමයි මම දැන් රූපේ දන්නවා දැන් නාමය ගැන කියා දෙන්නකො කියලා. ඉතින් ඒක කියනකොටම තේරුම් ගන්න ඒ රූපේ දැකලත් නැහැ. රූපේ අන්තය බව දැකලා නැහැ. රූපේ අන්තය බව දැක්කනම් නාමය අන්තය බව දැකලා ඉවරයි. ඒ නාම රූප සම්බන්ධය ගත්තොත් නාමයෙන්තරව රූපයක් ගැනවත් රූපයෙන්තරව නාමයක් ගැනවත් මේ කතා කරන්න දර්ශනය වෙන්න විදිහක් නෑ කියන එක තේරුම් ගන්න ඕනේ. කර මහා නිදාන සූත්‍රය අධිවචනයි පටිකයි කියනකොට එතන ඒක ලස්සනට දෙන්නලා දෙනවා. නාමයෙන්තරව රූපයක්වත් රූපයෙන්තරව නාමයක් ගැනවත් මේ කතා කරන්න බෑ. එතනයි නාම රූප සම්බන්ධය පෙන්නනවා අධිවචන සම්පස්ස ප්‍රතික සම්පස්ස කියන කොට. දැන් මේ ඊළඟට ඒකේ තමයි අවුත් විඥාන නාම රූප සම්බන්ධය පෙන්නනකොට බතමිති දෙකේ උපමාවත් එක්ක විඥානෙන්තරව නාම රූපයක්වත් නාම රූපෙන්තරව විඥානයක්වත් කතා කරන්න බැහැනේ. එතකොට දැන් ගොඩක් තැන්වල මැද කිව්වේ විඥානේ. ඉතින් විඥානෙන්තරෝ නාම රූපයක් කියන කියන්න බෑ. ඒ වගේම අපි අර කලින් සාකච්ඡා කරපු එකේ අනස්තනියන්තමානින් සස්තලෝකං සදේවකං නිවිත්තන් නාම රූපස් ඉතං සච්ඡන්ති මයි නිවිත්තන් නාම රූපස් නාම රූපේ දැස ගත්ත කෙනා නාම රූපේ බැස ගැනීම නිත්තන් නාම රූපස්. ඒ කියන්නේ ආයේ අන්තවලට අහුවෙලා නිත්තන් නාම රූපස්. එයාට හිතෙන්නේ ඒකමයි ඇත්ත කියලා. ඉදං සච්ඡන්ති මඤ්ඤති. එයා කවදාවත් දන්නේ නැහැ ඒක මඤ්ඤනාවක් කියලා. මොනවයි මඤ්ඤනාවක් බව නොදන්න නිසායි මේක දකින්නේ කියලා කියන්නේ. මඤ්ඤනාවක් බව දන්නේ නැහැ මේකමයි ඇත්ත කියලා හිතන්නේ අන්තයක් කියලා දන්නේ නැහැ. ඉතින් ඒකයි මේ අන්ත දකිනවා කියන එක එතන හරි ගැඹුරක් තියෙනවා. ඒක අන්ත විතරක් දකින්න බැහැ මේ ඇත්ත තේරුම් ගන්න. ඇත්ත මොකද්ද? මේක නිරෝධ ධර්මයක් කියන එක. ඒක දිලාවක් නැති ස්වභාවයක් මේ මෝඩකමට උපද්දගෙන තියෙනවා. මායාව කියන්නේ මේකනේ. ඇත්ත දිලාවත් නැතිද මෝඩකම මත උපදින. දැන් මැජික් කාර්යය කරන ඕන මැජික් එකක් ඕකනේ. හටගෙනවත් නැති දෙයක් තියනවා වගේ පෙන්නන. ඇත්ත වගේ පෙන්නන. මැව්වා කියලා පෙන්නනවා. මැව්වා කියන්නේ මැව්වා කියලා නෙමෙයි මේක තමයි කියලා පෙන්නනවා. අපිට පේන්නේ නැහැ මැවීමක්. මොනවයි මැවීම කියන කාරණේ තමයි විඥානය. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි රවි මහත්මයා. එහෙමයි තේරුණා. අපි තව ටිකක් කතා කරන්නත් පුළුවන් මේ සම්බන්ධයෙන් වෙන පැතිවලිනොත්.
තේරුවන් සරණයි මහත්මයා. මේ දැන් එතකොට අර අහුත්වා සම්බූතං හුත්වාන භවිෂ්‍යති කියන කාරණාවත් උතන තම යොදා ගන්න පුළුවන් නේද මහත්මයා? තේරුවන් සරණයි.
ඔව් ඒක තමයි. දැන් ඒ කරුණමයි මේ තව විදිහට කියන්නේ. දැන් මොනවායි දැන් සම්මා දිට්ඨිය එක තැනකින් ආවනම් සම්මා දිට්ඨිය ඇති වුණා නම් ඒක හැම තැනම සම්මා දිට්ඨියට ගැලපෙන්න ඕනේ. ඒකත් වැදගත් කාරණා. දැන් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨි සූත්‍රයේ 16 ආකාරයකට කියනවානේ. ඉතින් අපිට හිතෙනවා මේ එකක් තේරෙනවා ඒ හින්දා මට සම්මා දිට්ඨිය තියෙනවා. ඒ අනිත් එක තේරෙන්නේ නැත්නම් ඒ සම්මාදිට්ඨිය වෙන්න බෑ. සම්මාදිට්ඨිය තුල ඔය හැම කරුණකටම ගැළපෙන්න ඕන. නොගැළපෙනවා නම් ඒක සම්මාදිට්ඨිය වෙන්නේ නැහැ. එකකින් සම්මාදිට්ඨිය එන්න පුළුවන්. දැන් ඔය මෙතන මැජේ සූත්‍රය කියපු 6 ආකාරයෙන් අපි හිතමු එකකින් මේක තේරුම් ගත්තා කියලා. අංක දෙකයි නැද තවරෙන්නේ නැති මත්තමක ඥානයක් ආවා කියලා. එකෙනම් එයාට අනිත් එක කියනකොට ඒක කිසිම නොගැලපීමක් දෙන්නේ නැහැ. අතෝ ඒකෙන් කියන්න පුළුවන් වුණා නෙමෙයි. ඒක කියනකොට උක ධර්මයේ නෙවෙයි, චතුත ස්වභාවය නෙවෙයි කියලා හිතෙන්න බෑ. මත සම්මාදිට්ඨියට ඒක පැහැදිලි. ඒ වගේ දැන් මේ කරුණෙන් ලෝකෝත්තර දර්ශනේ ආවන රහුත්වා සම්බූතං උත්සාන භවිෂ්‍යති කියනක කිසිම නොගැලපීමක් පේන්නද. එතකොට ඒ අහුත්වා සම්බූතං කියන එකේ යන්නර ඒක අපි කලින් පැහැදිලි කළා. ඔක පෙරණ තෙදීම දැන් හටගත්තා කියන කතාව නෙවෙයි මේ කියන්නේ. එතන අතීතේ නොතිබිලා මේ මොහොතේ පහළ වුණා කියන කතාව නෙවෙයි. ඒක ලෝකෙට අයිති සාමාන්‍ය තේරුම් ගැනීම. මොකද ඒක ලෝකෙටයි කියන්නේ. ඒකට අතීතේ තියෙනවා වර්තමානයේ තියෙනවා. නැත්තම් ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියනකොට අනාගතය ගැනනේ අපි කතා කරන්නේ. මේ මොහොතේ තියෙනවා අනාගතයට චුට්ටක්වත් ඉතුරුුනේ නැහැ. එතකොටත් දැන් මේ කියන දේ තුන් කාලයකට අතීත අනාගත වර්තමාන කියන කාල තුනටම අහු වෙලා කරන කතාවක්. කොට ඒ තේරුම තේරුම් ගන්න ඕන. අර මජ්ජේ සූත්‍රෙත් එක තේනවා අතීත ඒකාන්තය අනාගතේ සමානයි වර්තමාන නේද. ඉතින් අන්ත දෙකයි නේද ඉඳන්නේ ඔය විස්තර කරා. ඒතර අන්ත දෙක දැකලත් නැහැ නැත්තේ හොඳටම පැවරිලා මේ මොහොතේ තමයි ඔක හටගස්සේ. අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ කියනකොට දෙලින්ම පේනවනේ අන්ත දෙකයි නැදයි අල්ලගෙන ඒවා දැකලා නැහැ. ඒක අන්තයක් කියලා දැකලා නැහැ. ඒක හිතිස්වාන කියන්නේ. ඒ අතීතේ කාන්තයක් කියලා දකින්න අනාගතේ තවාන්තයක් කියලා දකින්න. වර්තමානයේ කියන්නේ ඒ හරියට අර මායාකාරය වගේ. මොඩකම. නොදන්නකම. ඒ නොදන්නකමයි තවරෙන්න එපා. ඒ කියන්නේ වර්තමානයක් පිහිටලා තියෙන්නේ නොදන්නකමමයි. ඒකට අහු වෙන තේරුම අහුත්වා සම්බුතං උත්සාන බහිස්සති කියලා ලෝකෙටයි තිය කතාවක් මිසක් මේ ආර්ය දර්ශනයේ කියන එක. ඒකට ආර්ය දර්ශනයේ දැන් බලන්න හැම තිස්සෙම මේ පටිච්ච සමුප්පන්න බව නැත්නම් ඉදස්පච්චේතාව. ඉනස්මින් සති ඉදං හෝති, ඉනස්මින් අසති ඉදං නහෝති කියන න්‍යාය. ඒකට එනකොට මේ කාලය කියන එකක් යෙදෙන්නේ නැහැ. ඒවා ඉක්මවා ආගෙදී. ඊළඟට දුර ළඟ අජ්ජත්ත බහිද්ද කියන ඒ අවකාශයේ පැත්තක් යෙදෙන්නේ නැහැ. ඒකත් ඉක්මවා ආගෙදී. ඊළඟට කැමැති අකමැති ඕලාරික තියුම් කියන අර පුද්ගලයා මත පනෝන සාපේක්ෂක පුද්ගලයාට සාපේක්ෂවන කැමැති අකමැති කතා. එහෙම කතාවක් යෙදෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ඉස්මමායන දර්ශනයක්. ඒකට අහුත්තා සම්බුහුසං කියනකොට අපි බැලුවොත් පටිච්චසමුප්පන්න න්‍යාය. මේ ඇති කල්ලි නෑවි. يعني මොඩකම තියෙනකොට ඔන්නෝග තියෙනවා. නොදන්නකම තියෙනකොට. ඒකේ අර වතුරේ බල්ලගේ උපමාව ගන්න ඒකයි. මොඩකම තියෙනකොට වතුරේ බල්ලා ඉන්නවා. නොදන්නකම යෙදෙන තාක්කල් වතුරේ බල්ලා ඉන්නවා. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? පහළ වෙලා සම්බූතං වතුරේ බල්ලෙක්ව පහළ වෙලා සම්බූතං නේද? අහුත්තා සම්බූතං. එතකොට ඒක ඒ මොඩකමට පහළ වෙලා අහුත්තා සම්බූතං. ඒ හේතුව මතයි ඒක ගැන කතා කරන්න පුළුවන්. ඒ පහළ වීම සම්බූතං. ඔන්න ඔය කියන සිද්ධිය හුත්වා. ඔන්න ඔය කියපු සිද්ධිය. මේ මොඩකමට පහළ වුණා කියන සිද්ධිය වතුරේ බල්ලෙක් හැදුණා. ඔන්න ඔය සිද්ධිය කියන එක තමයි සුත්‍රා. ඔය සිද්ධිය නෑ බහිස්ත සිලිය නොහැක්ක. يعني යථාභූත ස්වභාවය දන්න කෙනාට ඔය සිද්ධිය විය නොහැක්ක. හැබැයි අපි දන්නවා. අපි දන්නවා වතුරේ බල්ලෙක් පහළ වීම කියන්නේ විය නොහැක්ක. ඔය කියපු සිද්ධිය හුත්තා නැන්ද හරිස්තති ඒක බහුවේ ස්වභාවයක් නෑ වෙන්නම බෑ. තේරුණා නේද? එතකොට කාලයක් ගැන නෙමෙයි කතා කරන්නේ. රැවටීම ගැන. එතනේ නස්මින් සති ඉදං හෝති කියන එකේ නස්මින් අසති ඉදං නහෝති පැත්තම නිරෝධය. නිරෝධ ධර්මය දන්න කෙනා අන්න මැද සැවරීමක් වෙන්නේ නැහැ. දැන් එයා අංශ දෙක දැකලා ඉවරයි. අංශ දෙකක් කොයි අන්නේ අදහස් අරකට ගැලපිලා මේ තේරෙනවා එතන අර කාල තුනට දාලා කියපු අදහසයි මේකේ කොච්චර අරතරයක් තියනවද කියන එක මේ ආර්ය දර්ශනය නැත්නම් ලෝකෝත්තර දර්ශනය. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මාතේ. එහෙමයි. එතකොට මහත්මයා දැන් ඔය අන්ත වලට යන කතාව කතා කරනකොට දැන් ඔබතුමත් එක පැහැදිලි කරා නාම රූප කියන කාරණාව අරගෙන සමහරක් අය රූපය දන්නවා කියලා නාමය මොකක්ද කියලා හනද දැන් ඒ වගේ කෙනෙකුට දැන් අන්තයට ඉන්නවා කියලා කෙනෙක් දන්නේ නැහැනේ අන්තයට ඉන්නවා කියන යාට ඒ අන්තේ ඉන්න කෙනාට ඒක ඇත්ත වෙලා. එයා සත්‍ය දැනගත්ත තැන තමයි අන්ත දෙක කියන කාරණාව වැටහෙන්නේ. එහෙම අදහසක් තියෙන මහත්මයා තේවාංශයි.
ඔව් ඔව්. ඒ කියන්නේ සත්‍ය දකින්න කලින් ඔය හිතේ අන්තවල කියලා දන්නේ නැහැ. දැන් ඔබ තුමේ කලින් අපිටම හිතන්නකො. දැන් අපි ඉස්සර හිතාගෙන හිටියා උත්සා සම්බුතා උත්සාන භවිෂ්‍යති කියන්නේ පෙර නැතිවීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒ කියන්නේ මේ මොහොතේ ඇති වෙන නැති වෙන එකක් නිසාක ඕක අතීත ගැන අතීතයේදීලත් නැහැ අනාගතයේදීලත් නැහැ කියන මට්ටමෙන්නේ. හැබැයි අපි දන්නේ මේ වර්තමානයේ අල්ලගෙන ඒ නිසාම අතීතයක් ගැනයි අනාගතය ගැනයි කතා කරලා. ඒ කියන්නේ අතීතාන්තයට අහුවෙලා අනාගතේ අන්ති කියන වචනේ දන්නේ නැහැ. අතීතය ගැනත් අපි කතා කරනවා අනාගතය ගැනත් කතා කරනවා. ඈ අතීතේ තිබිලා නැහැ. අනාගතෙත් නැහැ. ඉතුරු නැතුව නිරුද්ධයි. දැන් එතෙන්දී අපිට තේරෙනවද මේ අන්තවල ඉන්නවා කියලා? අතීතාන්තය අනාගතාන්තය කියන එකක් කියලා අපිට තේරෙන්නේ. අපි හිතන්නේ ආ ඕක තමයි ධර්මය. දැන් බලන්න ඒ තෙන්දි පේන්නේ නැහැ මේක අන්තයක් කියලා. ඒක ධර්මයේ විදිහටමයි පේන්නේ. ඒ හිතන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒක. ඉතින් වචන ටිකටත් ගැලපෙනවා. ඒ වුණාට පේන්නේ නැහැ මේ අන්ත දෙකයි. මැදයි පැවරිලා. ඔක් තමයි මේක තියෙන يعني හරිම භයානක තත්ති. ඒ අන්තවල ඉන්න කෙනාට කවදාවත් පේන්නේ නැහැ මේක අන්තයක් කියලා. ඒ කියන්නේ දෘෂ්ටියේ ඉන්න තාක්කල් මේක දෘෂ්ටියක් කියන එක පේන්නේ නැහැ. යට ඒක ඇත්ත කියලාමයි හිතෙන්නේ. ඒකයි අර දැන් නිවන කියලා හිතාගෙන දෘෂ්ටිවල ඉන්න පිරිස වැඩිනේ. මගඵල කියලා හිතාගෙන දෘෂ්ටිවල ඉන්න පිරිස වැඩි. ඒගොල්ලෝ නිකන්වත් හිතන්නේ නැහැ මේක දෘෂ්ටියක් කියලා. ඒත්මයි මං අත්දකපු එකමයි. මං තමයි යථාභූත ස්වභාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේකමයි කියලාමයි හිතන්නේ. අපිට එහෙනම් ධර්ම දේශනා කරනකොටත් එනවා මේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක කියලා නිදේශනා කරනවා. එහෙම කෙනෙකුට කවදාවත් අර අන්තයකට අහුණා කියන එක තේින්නේ නැහැ. අර බුදුහාමුදුරන්ගේ වචන ටික කිව්වට මේ Taman අන්තයක ඉඳන් මේක කියන්නේ කියන එක තේින්නේ නැහැ. අන්තයකට අහුවෙලා කියලා තේින්නේ. ඒකත් රැහෙනවා මේ මෝඩ සමනස. ඉතින් බලන්න මේ අන්ත දෙක දකින්න කියන එකේ කොච්චර ගැඹුරක් තියෙනවද කියලා ඒක ප්‍රඥාව මතම අහුවෙන එක. එතකොට ප්‍රඥාව මතයි තේින්නේ අර කලින් ඉඳලා තියෙන අන්තවල ඇත්ත කියලා හිතාගෙන හිටියට අන්තවල කියලා වැටහෙන්නේ දැන් ඔය දැන් අරුත්ත සම්බුතාර්ථන බයිස්ත මේ තේරුම දැනසාකල් කලින් හිටියේ අන්තක ලෝකෙට අහුවෙලා කියන එක දකින්න විදිහක් නැහැ. ඒකමයි ලෝකෝත්තර දර්ශනයේ කියන්නේ හිතන් මෙන්න මේ පැත්ත ඇහෙනකොට දකිනකොට තමයි ආර්ථාන්ත අපි බුදුදහම කියලා මම හිතාගෙන ඉඳලා තියෙන අංශවල අන්න එතෙන්දී ඔන්න බලන්න අර ඉදම් පච්ඡන්ති මඤ්ඤති මේකමයි ඇත්ත කියලා මඤ්ඤණාවකෙන ඉඳලා තියෙන්නේ කියන එක පේනවා නේද? ඉදම් පච්ඡන්ති මඤ්ඤති දැන් ඒ මේක ඇත්ත කියලා මඤ්ඤණාවක හිටියා කියලා තේින්නේ ඇත්ත දකින දවසක මිස මඤ්ඤණාවේ ඉන්නකොට නෙවෙයි. මොකද මඤ්ඤණාව ඇත්ත වෙලා ඒතර මඤ්ඤණාවෙන් එහාට ගිය දැක්මක් එන දවසට තමයි අර හිටියේ මඤ්ඤණාවක කියලා තේින්නේ. ඒකයි මේ අර දැන් දහමෙත් දැන් සමන් සමහර විට ගිය අවුරුද්ද හිතන් හිටියේ එකකුයි දැන් හිතන් ඉන්න එකකුයි බැලුවොත් ඔක ලස්සනට තේයි. අර ඒ කාලේ හිතාගෙන හිටියේ හරිම මාර්ගයේ තමයි මං ඉන්නේ ඒක තමයි බුදුන් උපදේශන කළේ කියලා. හැබැයි දැන් තේරෙනවානේ මේ මඤ්ඤණාවකෙනේ කියලා කියන්නේ. ඒකට මේ මඤ්ඤණාවනේ අපි ඇත්ත කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ. ජන් සත්‍යංසි මඤ්ඤති. ඒකට මේ සත්‍ය හොයන කෙනාගේ විදිහ සත්‍ය ගවේෂණය කරන කෙනාගේ තියෙන උන ලක්ෂණයක් තමයි දැනට මේක ඇත්ත වගේ පෙනුනට තව දෙයක් ඇහෙනකොට ඒක අර තමන්ගේ එකට දාගන්න නැතුව ඒක සාධාරණව බලන්න පුළුවන්කම කර එතකොට තමයි අපි දන්නේ ඒකේ වැරද්දක් තියෙනවා නම් මේ ඇත්තක් ඇහෙනකොට ඒක ගැන හොයන්න හරි පටන් ගන්න. නැත්තම් මන් දන්නේ එකමයි ඇත්ත කිව්වොත් එතනින් එහාට ඇත්ත ඇහුණා වැඩක් නැහැ. දහම ඇහුණා වැඩක් නැහැ. ඒකයි කව කෙනෙක් වෙනස් දෙයක් කියනකොට තමන්ගේ මතේ අනිතරලයි කියන්නේ මොකද්ද කියලා අහගන්න පුළුවන්. අහගන්නවා කියන්නේ ඒක පිළිගන්නවා කියන එක නෙවෙයි. හැබැයි සමන්තය තව මතයක් අහන්න හැකියාව තියෙනවා ඒ සත්‍ය ගවේෂණය කරන මනස තුල. නැත්තම් මේක ස්ථානිස්සේ ඔක්කොම බොරු කිව්වට පස්සේ වෙන කවුරු මොනවාටවත් ඒක අහන්න තියෙන හැකියාවත් අයින් කරගෙන. එයා කිසිම දහම දැකීමේ හැකියාව නැති වෙලා. එහෙනම් අපි හැමතිස්සම විරුද්ධ වෙනවා. අහනවා කියන්නේ පිළිගන්නව නෙමෙයි ඊට පස්සේ ඒක ගැන විමසලා බලන්න පුළුවන්. ඒක සීකලා සාකච්ඡා කරලා හොයලා බලන්න පුළුවන්. ඒක එකපාරටම ඔක බොරුයි. මේක විතරයි ඇත්ත වෙන ඇත්ත තියෙන්න බෑ. මේක තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ අනිත්යෙන් වල එහෙම. අනිත් ඔක්කොම බොරු කියන එක නෙවෙයි. ඊට මේව සත්‍යං. අන්‍යම ඕගමයින. ඒ ගතිය අඳුර ගන්නවා. ගැනීම තුළ තමයි තමන් විවෘත වෙන්නේ දහම අහන්න. තෙරුවන් සරණයි.
තේරුම් ගන්න මහත්මයා. එතකොට දැන් ඔතන ඔබතුමා අන්තිම හරියේදී පැහැදිලි කරානේ අර කෙනෙක් සත්‍ය නියමයි සත්‍ය අනික් බොරු කියන මතේ ඉන්න කෙනාට ඔක වටහා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒකදී මම මතක් වුණා දේශනාවක් ඇහුවා සුනක්කත් සූත්‍රය කියලා. ඒකදී අර බුදුරජාන් වහන්සේ ගාවටත් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා මම රහත් කියලා මේ පවසලා යනකොට අර සුනක්කත් කියන මම හිතන්නේ මේ විචවි කුමාරේ අහගෙන ඉඳලා අහනවා කියන හැමෝම රහත්ද කියලා. ඒක බුදුරජාණන් වහන්සේ කියන නැහැ සමහරක් අය රහත් නැහැ. ඒගොල්ලන් මෙහෙම ප්‍රකාශ කරනවා කියලා. ඉතින් එතකොට ඒගොල්ලන් මේ වෙනත් ඔය සමාපත්තියේ ධ්‍යාන ඒවා ලබාගෙන ඒගොල්ලන් හිතන් ඉන්නවා ඒගොල්ලන් රහත් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඒක ඒගොල්ලන්ට පැහැදිලි කරන්න බැහැ. මොකද ඒගොල්ලන් ඒ වගේ චතම තද මාන්නයකින් හරි එකෙන් අඳ වෙලා ඉන්නේ. ඒ වගේ දේකුත් මතක් වුණා. තේරුම් ගන්නයි.
ඔය එක දැන් අපි ගොඩක් අත්දකිනවා. දැන් දහම අහන්න එන අය දැන් අපෙන් ප්‍රශ්න අහනකොට ද අපි හිතමු අර ඇතිවීම නැතිවීමේ දැඩිව ඉන්න කෙනෙක් ඒක දැකලා මගපල ලැබුවා කියලා හිතාගෙන ඔන්න දැන් කතා කරනවා. ඊයත්න්ට කෙනෙක් කිව්වා මේ මෙන්න මේ කියපු ටික කියලා මේක කිව්වහම එක්කෙනෙක් එයාට කිව්වා ඕක තමයි සෝවාන් වීම කියන්නේ. මං කිව්වා ඉතින් මං දන්න විදිහට නම් ඒක සෝවාන් වීම වෙන්න බෑ, බුදුදහම ඇහිලවත් නැහැ කියලා. ඉතින් ඒක හරි දැන් ඒ මගෙන් ප්‍රශ්නය අහපු කෙනා ගැන නෙමෙයි මට සංවේගය තියෙන්නේ. එයා සෝවාන් කියලා එයාට කියපු කෙනා කොච්චර දෘෂ්ටියක ඉන්නවද? එතකොට එයා ඒක ඉදමේම පච්චං අඤ්ඤමෝග මඤ්ඤං කියන එකේ නෙමෙයි. ඒත් ඉතින් ඒ දහම ඇහෙන්න තියෙන එකනේ වහගෙන ඉන්නේ. බුදු දහම ඇහුණා. ඒක බලන්න තේරුම් ගන්න ඉගෙන. ඒ වෙනසම මානසිකාරකට එන්න තියෙන අවස්ථාව නැති කරගෙන ඉන්නේ Taman විසින්. ඒක වහගෙන. ඒකයි අපි පරිස්සම් වෙන්න ඕන. අපිට කොච්චර හරි කියලා හිතුණා. එන කෙනෙක් කියනකොට පොඩ්ඩක් සාවධානව මෙයා මේක කියන්නේ ඇයි කියන පැත්තෙන් හරි අහන්න පුළුවන් ක්‍රම හැදුනොත් ඒක ගොඩක් වටිනවා කියලා. يعني තමන්ගේ මත පැත්තක තියලා අහගෙන ඉන්න පුළුවන්කම. ඒකේ මං ආයි කියනවා එකෙන් කියන්නේ ඒ අහන එක ඇත්තයි කියලා පිළිගත්තා නෙවෙයි. අහන. අර සුතා දත අචසා පරික්ෂිතා කියන කැලල ඔතන තියෙනවා. අහනවා. අහන දේ තමයි ඒක ධාරණය කරගන්න ඕන. මොකද අහන එක වරද්දලා ඇහුවොත් ධාරණය වුණොත් අපි ඒක ගැන විමසනකොට අපි කියපු එක නෙමෙයි විමසන්නේ වෙන එකක්. අපි හිතාගත්තු එක. එහෙම නෙමෙයි අර ඒ කියන එකට අපේ අදහස් එකතු කරන්නේ නැතුව ඒක ධාරණය කරගෙන ඒක ගැනයි විමසන්න ඕන. එතකොට ඒ තෙන්තේ නැහැ ඒ මූලික ගතිය නැත්නම්. ඉතින් කොහොමද වැරදි දෙයක් ඇහෙනකොට නම් ඔක කමන්නේ නැහැ. හරි දෙයක් ඇහෙනකොටවත් දකින්න ඉතින්ට යන්නේ නේ ඔය. ක්වොලිටිස් ටික හැදුන්නේ නැත්නම්. ඒ දෙයක් අහනකොට ඒකට ගලපන්නේ නැතුව ඒක ඇහෙන තත්යකට මනස හැදෙනවා නම් ඒක ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේක ඒකේ කියන කරන්නේ ලේසිත් නෑ අපේ මනස ඉතින්ට ගන්නත් ඒකත් මතක තියාගන්න ඕනේ. අපි කොච්චර හිතුවත් නෑ අපේව දාන්න නැතුව අහන්නේ කියලා අලමයි අහන්නේ මොකක්ද කියලා. ඒක අර දීනු වෙන්න ඕන මානසික තත්ත්වයක් කියන එක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ડોક્ટર ජෙපසන් මේ අර බොම්පින් ඔබතුමා අර ඉන්නේ අර ටිකයි ගැන මේ කතාව කිව්වට මම හිතන්නේ පැහැල හිතුවා මේ මම මගේ සුත්‍ය පිළිබඳව කතා කරගෙන යමු අපි අරක අපි අන්තර වගේ කියලා මේ ડોક્ટર රවි දැන් අපිට මේ නාම රූපපත් මූලිකකපත් විඥානයේ නැදයි කියන එක ඕක අපි සාමාන්‍ය ජීවිතේ දැන් අපි සතරහත්පත්ට වගේ මේ සතරහත්පත්ට කියන්නේ නැතුව සාමාන්‍ය ජීවිතයේදී අපි දැක් ගන්නකොට සිහියෙන් ගන්නවා කියන තැන ඉඳන් බැලුවොත් ඔය විඥානයේ මැදැලෙන්නේ නැහැ කියන තැනට ඇවිල්ලා බැලුවත් අපි හිතුවා අපි දැන් ඇවිදිනවා කියලා. ධර්මයේ කියන ඇවිදින එක කියන ඇවිදීම පිළිබඳව ඇලෙන්නේ නැතුව ඇවිදිනවා කියන එක සිහියෙන් ඇවිදිනවා කියන එක අපි කොහොමද කළේ ඒ එහෙම මේ පැත්තෙන් පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු තමයි කියලා හිතනවා. පොඩ්ඩක් ඉගෙන ගන්නත් බලන්න.
එහෙමයි එකක් තමයි සාකච්ඡා කරද්දී ඕන තැනක ගැටලුවක් ඇසුරට කමන්නේ ඒක මේ ලයිනේ තියෙන තැනට යන එක. ඒක හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඔය සිහියෙන් ඇවිදිනවා කියන එක නැත්නම් අපි සිහිය පිහිටනවා කියන එක අපිට හිතෙනවා මේ මේක තමයි සතිපට්ඨානෙ කියලා. සිහිය පිහිටගෙන ඉන්න එකනේ සතිපට්ඨානෙ කියලා. හැබැයි එතනත් කියන්න තියෙන්නේ අර දහම ඇහෙනකන් අපි මේ සත්‍ය කියලා හිතාගෙන ඉන්න මඤ්ඤණාවක් කියන එක අපිට තේින්නේ නෑ දහම ඇහෙනකන්. ඒ කියන්නේ අපි දැන් මඤ්ඤණාවේ ඉන්නකන් මඤ්ඤණාව මඤ්ඤණාව කියලා තේින්නේ. ඒකට තමයි හිතන්නේ දහම ඇහුවේ නැතුවට කමන්නේ. ඉතින් මං පිහියේ ඉන්නවා. පිහිය පිහිටගෙන ඉන්නවා. ඒකනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සතිපට්ඨානයි. ඒක සතිපට්ඨානෙ තේරුම් ගන්න බෑ මේ මේ සම්මාදිට්ඨිය එනකම්. ඒකත් මතක තියාගන්න. හරියටම සතිපට්ඨානෙ මොකද්ද කියන එක. එතකොට ඒ කියන්නේ සතර සතිපට්ඨානෙ පෙන්වන දේ. ඒ කියන්නේ මේ අපිට පෘථග්ජන මනසට හිතෙන එකයි ධහම අවබෝධ වෙනකොට දකින එකයි එහෙමම වෙනස්. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනය කියන එක වෙනස්. අපි මූලික මට්ටමේ සිහිය පිහිටීම ඕන කෙනෙකුට කරන්න පුළුවන්. කරන්න පුළුවන් කියන උත්සාහය ගන්න කෙනාට කරන්න පුළුවන්. එතනක් ඒ යොදන උත්සාහයේ තර වචන වලට සමහර විට මේ බෝධිකාක්ෂික ධර්මවල තියෙන වචන කට එක ගැලපෙනවා කියන්නේ දැන්. අපි ගත්තොත් සතර සම්‍යප්පදං ඉරිය කියලා. ඒ ටිකට ලස්සනට ගලපන්න පුළුවන් ඔය නිකන් සිහියෙන් බලයි. සීරියවක සිහිය තියාගෙන ඉන්නක නැත්නම් ඔකම පොදුවේ කිව්වොත් මේ මොහොතේ අවධානය තියෙනවා කියන එක. මේ මොහොතේ සිහිය තියෙනවා. ප්‍රසන්න මොමන්ට් කියලා ඔය ගොඩක් අය ෆොරිනර්ස්ලා කියන්නේ ඒකේ ඉන්න එක තමයි නිවන කියලා. ඒක නිවන නෙවෙයි ඇත්තටම මේ දහම ඇහෙන්න මනස සකස් කර ගැනීම නම් එතෙන් තේන එක හොඳයි. මොකද එතකොට අර නිවරණයටපත් වෙනවනේ ලෞකික සමාධිය වගේ සාධිතකදී. ඉතින් හැබැයි ඒකෙන් කියන්නේ ඒක අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක ගොඩාක් උදව් වෙනවා අර මං කිව්වා වගේ දහම ඇහෙ. මොකද අපි නිවරණ හින්දානේ දහම කොහෙත්ම ඇහෙන්නේ. නිවරණ යටපත් වුණ මනසක් හදා ගැනීම හරිම වැදගත්. අපිට වරදින්නේ ඕනෝකයි ආර්ය මාර්ගයේ නැත්නම් සම්මාදිට්ඨි ඕන අන්ත දෙක දැක්ක මැද තෙවරුන්නේ නැහැ කියලා හිතනවා නම් අන්න එතනයි වැරදුන තැන. එතකොට මේ ධර්ම ඇහෙන්න මූලික සුදුසුකමට දහමක් ඇහෙන්න මූලික සුදුසුකම හදා ගන්න ඕව වැදගත්. ඒක ඒකට නිර්වචනයක් කියන්නේ පූර්ව ප්‍රතිපදාව කියලා. ඒක ඒ පූර්ව ප්‍රතිපදාව කියුවහම ඒක කරන්න එපා කියන එක නෙවෙයි. ඒක කරන්න ඕන කියන එකයි මේ කියන්නේ. එතන ඒක මේ නිවන් මාර්ගය කියලා වරද්දව ගන්න එපා. නිවන් මාර්ගයට උපනිෂ්ඨය. නිවන් මාර්ගයට උදව් වෙනවා. උපකාරී වෙනවා. එන මට්ටමෙන් තමයි එතන මූලිකව තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා අපි දැන් මොකද වෙන එකක් කියනකොටම වැරදි අදහසක් ගන්නවා. ඔය කියන්නේ මේක කරන්න එපා මේක කරලා වැඩක් නැහැ කියන එක නෙවෙයි. මේවා කරන්නම ඕන දේවල් සිහිය පිහිටන එක, සමාධිය වඩන එක අනිවාර්යෙන් කරන්න ඕන දේවල්. හැබැයි එතන අර ඉදන් රක්ෂාන්ති මඤ්ඤති කියන එකට ඒ ගියෝ දහම ඇහෙන්නේ නැති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. තේරුම් ගන්න තරණයි.
තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ડોક્ટર රවි. දැන් අපි අර නිින්ද ගැන කතා කරනවා, සේවජී මාසය ගැන කතා කරනවා, නියුස් මාසය ගැන තමයි කියන්නේ. අපිට දැනෙන්නේ කි බලන්න බැරි දේවල් හැබැයි සාහිත්‍යයෙන් මොන්සේ උපදාන ස්කන්ධ ගැන කියන්නේ රූපය ගැන කියනකොට ඒ ගැන සංසනක් කරන්නේ නැහැ. සංසන කරන්නේ ඔය කොළස ආකාරයේ අනාගත මේ වර්තමාන අතීත දුර ළඟ ඔය ටිකනේ ඒ රූපයක් නැහැ කියන පැත්තට කිසි අවධානයක් යොමු වෙන්නේ නැහැ. එතකොට අපි ඒ පැත්ත බලන එක කොහොමද අපි ජස්ටිෆයි කරන්නේ කියන්නේ. දැන් ඒකත් රූපය කියලා අපි රූපය කියලා දැක්කොත් රූපේ කුලස් ආකාරය අපි බලවත් අපි හිතුවත් අපිට ඒ රූපේ කුලස් ආකාරය නිසා මේ රූපේ තේරෙනවා කියලා බැලුවොත් කිසි කෙනෙක් මුලාවට වැටෙන්න පුළුවන් ආර්ථික නොබල මට දැන් තේරෙන්නේ ඒ කියන්නේ නින්ද අසංයෝගය වගේ දේවල් ඒකට තුලත් වෙන්නේ නැති නිසා මම මේක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඔක්කොට
තම ඔබතුමා එක අහපු එක හරි වටිනවා. මොකද දැන් සාමාන්‍යයෙන් අද කාලේ අපිට යම් කිසි දෙයක් කියාගෙන යනකොට නිකන් තේරුම් ගන්න අමාරු දෙයක් හිතලවත් නැති දෙයක් කියනකොට නිකන් අපිට හිතෙනවා ඔන්න දහම කියලා. ඉතින් මෙතන හරි පරිස්සම් වෙන්න ඕනේ. කියන්නේ දහන තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් එතන. අර අර ක්වොලිටි එක තිබුණාම හරියද මේ වචනය මොගමඤ්ඤං කියන තැන නැතුව කියන දේ සාවධානව අහන්න. ඊට පස්සේ අර බයස් නොවී නුවණින් විමසන එක. ඒක තමයි මම තව පැත්තකින් දකින්නේ. අර බුදුහාමුදුරුවෝ වෙනවානේ මොන අවබෝධය ආවත් ඔක බුදුදහමද කියලා බලන්න, බුද්ධ දේශනාවද කියලා බලන්න. දහමට විනයට ගලපලා බලන්න කියලා. ඒක අපි පරිස්සම් වෙන්න ඕන අර බුදුහාමුදුරෝ දේශනා කරපු මූලික කරුණු ටිකක් තියෙනවානේ. අපි නොදැනුවත්වම වෙන පැත්තකට ගිහින්ද. හැබැයි එකෙන් කියන්නේ ඒක හොයන්න එපා කියන එක නෙමෙයි. මතක් කරනවා. දෙයෙන් හොයන්න. සමහර විට එතන වෙන්න පුළුවන් අපිට නොයසන දහම. හැබැයි අපි මොන දේ අවබෝධ කළත් අපි අර මූලික දේ සිහිතියොත් ධාමක ගලපන්න මූලික දහම් කරුණු අමතක වෙනවනම් මොකක් හරි හින්දා මූලික බුද්ධ උපදේශ අමතක වෙනවනම් ඉතින් එතන කොහොම පරිස්සම ගන්න ඕන වෙනවා. ඒක ඔබතුමා මතක කරපු දැන් එක දැන් පදනින් දෙදි මොකද වෙන්නේ කියලා. ඉතින් හොයන්න අපිට නිකන් ඇහෙනකොට හරි ආසයි. හැබැයි ඒක සුද්ධක් සාවධානව ඕක හොයනකොට බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා තියෙනවද කොහේ හරි කියන පැත්තත් හොයාගෙන යනවා. ඒ අන්න එහෙම වුණත් අර තමන් වෙන පැත්තකට යන්න ගියොත් අර මේ දහම ඇහෙන්න තියෙන මට්ටම නැති කරගන්නේ නැහැ. ඒ ඔන්න ඔය විවෘත වීම ඇති කරගන්න කියන එක තමයි මම කියන්නේ. ඒක හොයන්න ඕන බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරලා තියෙනවා. හැබැයි අපිට දේශනා කරලා තියෙන්නේ ඒව ගැනද නැත්නම් අජත්ත බහිද්ද ඒ කුලස් ආකාරය යන ඒව ගැනද ආයතන ගැන බලන්න දැනගන්න කියලා මේ සූත්‍රවල එන්නේ. මං හිතනවා මේ ඔබතුමා මතු කළේ යන්නේ වගේ කරුණකට යොමු වෙන එකක් කියලා. ඒක බොහොම වැදගත් දෙයක්. තෙරුවන් සරණයි.
සෙන් ડોક્ટર රවි මහතා පොඩ්ඩක් හිතුවත් මට ඇත්තටම එතන ආවේ දැන් අපි උපාදාන ස්කන්ධ ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ උපාදානය ගැන කතා කරනකොට අරකික කතා කරන්න බැහැනේ. සරණින්ද නේව සංඥා නාසඤ්ඤය තමයි ඒ වගේම අසඤ්ඤ වගේ හැබැයි ගණන් වහන්සේ ඔබතු විමුක්ත රහතන් වහන්සේ, පඤ්ඤා යුක්ත රහතන් වහන්සේ ගැන කතා කරනකොට ඔය ටික අදාළව, ඒ කියන්නේ නින්ද ගැන නම් කතා වෙන්නේ නැහැ. එතන ඔය නේව සංඥා සංඥා කියන්නේ අසංඥ ආයතන විදියට දාලා, ඒ කියන්නේ විඥාන ස්ථಿತಿ විදියට නෙවෙයි ආයතන විදියට දාලා පෙන්නන තැනක තමයි ඒ සූත්‍රවල තියෙන්නේ නේ. එතකොට අර උපාදාන ස්කන්ධ ගැන කතා කරනකොට උපාදානයේ වෙනතෙන් විදියට අර ටික අර 11 කිව්වද ඒකට අරවා අදාළ නැති නිසා එහෙම වුණාද කියන එකක් මට හිතෙනවා. ඒකල පොඩ්ඩක් ඔබතුමා අදහස පාල් කරන්න තේරුම් ගන්න.
ඒකේ මේ ඒකේ මේ මට හිතෙන්නේ මං ආයි ගන්න ඔය දැන් අපි කතා කළේ අන්ත දකින්න ඈ උභවන්ති විදිස්ථාන මජ්ජිමන්තාන විස්පති තමන් කියාගෙන ආවේ අන්ත දකින්න බැහැ අන්තවල ඉන්නකම් මඤ්ඤණාවේ ඉන්නකම් මඤ්ඤණාව සත්‍යයි කියලා හිතන තාක්කල් මේක දහමයි කියලා හිතන තාක්කල් අපිට අන්ත දෙකීම හැකියාව නැහැ. ඒකයි මේ අන්ත දකින්න කියන්නේ. එතකොට ඔය කියන දැන් උපාදාන සංදසරි එකලොස් ආකාරයි මේ දුර ළඟ මජ්ජත් බහිද්ද හෝලාරික සියුම් හීනපනීත ඒ වගේම අතීත අනාගත වර්තමාන කියන එකලොස් ආකාරයක් තියෙනවනේ. ඒ බලන්න ඔය එකලොස් ආකාරේ මොකක් කතා කළා ලෝකය කියන එක පේනවනේ. ලෝකය කියවනම් දුක එකයි කතා දෙකක් නැහැ. ඒකට කොලස්පාකාරේ මොකක් කිව්වත් පිට කොච්චර ඕක ඇත්ත කියලා හිතුණා බැලනකම මේ මූලික කරුණෙන් තේරුම් ගන්න පුළුවන් ඒක අන්තයක්. අන්තවලට අහු වෙලා ඒකට ඒවයි මම ආයන දර්ශනයක් වෙන්න ඕන මේ පුදු කෙනෙක් වෙන්න. යන්න ඒ වගේ පොඩි පොඩි ගයිඩ්ලයින්ස් ටිකක් තිබුණොත් අපි අර වැරදි පැත්තකට යන්න ගියත් අපිට තියෙනවා පිළිසරණක් බුදුදහම එහෙම එකක් කියලා. හැබැයි ඒකෙන් මම අදහස් කරන්නේ දැන් අර නිින්ද ගැන හොයන්න එපා. එහෙම නෙමෙයි ඒවා හොයන්න ඕන. මොකද දැන් අර ඔබතුමා කිව්වා වගේ රූපාවචර ධානය වෙන්න පුළුවන්. ඊළඟට මොකද අර කලහ විවාද සූත්‍රේ එන ටික වෙන්න පුළුවන්. සංඥාපන් ඒ වගේ කියන ටික නවිසඤ්ඤාපඤ්ඤේ නෝපියාපඤ්ඤේ අපඤ්ඤේ කියන එක නිවේ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ විභූතපඤ්ඤේ. එතකොට ඒක දහම. ඒ කියන්නේ ඒවා බුද්ධ දේශන. ඒවා උදව් වෙන්නේ මොකටද? අපි ඒ වගේ තැන නිවන කියලා හිතුණොත් එතනින් ගැලවෙන්න අපිට උපකාරයක් තියෙනවා මේ දහම. දැන් යම් කිසි විදිහකට අසඤ්ඤ මට්ටමට අපේ මනස වැඩුවොත් ධ්‍යාන වඩලා දැන් ගොඩක් වෙලාවට ඒක නිවන කියලා හිතෙනවා. හැබැයි මේක අහලා තියෙනවා නම් නෝකිය අසඤ්ඤේ අසඤ්ඤේ කියන එක නිවන නෙවෙයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. අන්න අපිට පිළිසටනක් තියෙනවා ඒ ධහම හොයාගෙන. එතකොට භාවනා කරද්දි දන්නේම නැතුව නිින්ද ගිහිල්ලා නිරෝධක සමාවෙදුටක් කියලා ආයේ ඇහැරෙනකොට හිතුනහම ඒ සමන්ත පිළිසරණක් ඒ කියන්නේ නුවණ තියෙන කෙනාට වැටෙන්නේ නැතුව ආයේ මේක හොයන්න පිළිසරණක් තියෙනවා. ඒක අපි දහම පරිස්සමින් අරගෙන දහමට ගලපන එක මොන අත්දැකීම ආවා. ඒ හින්දා මේක මේ හරි අමාරුයි මේ අර හොයන්න එපා කියන එක නෙමෙයි මං කියන්නේ. ඕන දෙයක් හොඳට අහන්න. අහලා ඒක නුවණින් විමසන්න ඊළඟට දහමට ගලපන්න සාකච්ඡා කරන්න ඒක උදව් වෙනවා. පෙරවන් සරණයි.
බොම්පින් බොම්පින් අප්‍රෝ. සෝකහත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න මම ඉරගෙන කතා කරමු.
රවි මහත්මයා අපේ මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ නිලංති මහත්මියට මේ පොඩ්ඩක් මේකෙන් කියයි මේ පොඩ්ඩක් ඒක අහන්න හොඳයි නිලංති මහත්මිය ප්‍රශ්න කියන්න දැන්
අපි රූපයක් දකිනකොටම ඔය 11 ආකාරයටම හවු වෙලා ඉන්නේ ඊට පස්සේ අපිට මේ දැන් අපි කාලයක් ඇයෙන් දැකලා හිතෙන් හිතලා ඒක දෙකන එරගෙන ගියෙහිඳ දැන් අපිට ඒක දැන් ලෝකෙට හවු වෙලා කියලා දැනගත්තට අපිට අර බුද්ධ ඉමස්මෙන් සති ඉඳන් හොති කියලා එහෙම අපිට අර කියන්නේ හැමලම් බුද්ධ වචනේ සමේ සත්‍යයනා කරන්න කියලා එහිම අපට නිතරම හරි එහිම මේ හිමස් මේ සති ඉඳන් හොදි දැන් අපි අර රූපයයි ඈ රූපය කියන එකත් ලෝකෙට අයිති මන ධම්ම කියන එකත් ලෝකෙට අයිතිනේ 11 ආකාරෙම ලෝකෙට අයිති හින්දා මේක කාලයක් අපි ඒක ලැබුණ කළා ඒක හින්දා ඊට පස්සේ අපි අර විද්‍යට හරි හිතෝ හිමස් මේ සති ඉඳන් හොදි එකනේ අපි තේරුම දන්නේ නැහැ ඒ වුණාට අර නිතර මේ සත්‍යයනා කරහත් ඒකේ අර අර්ථය හර වෙනවා කියලා අර ජීදස්සික ධර්මදේශනාවල එහෙම තිබුණා ඒක හරිද කියලා දැනගන්න තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. මේ වැරදි නම් නිවැරදි කරන්න සර් තිරුවන් සරණයි.
හොඳයි. ඔක මමත් කිව්වා අර දැන් අර සුතා දතා වචසා පරිචිතා කියලා කියන්නේ දහම අහන්න ඕන දැනගන්න ඕන ඒක ප්‍රඥායනා කරන්න ඕන. එතකොට තමයි ඒක ගැන හොඳට ආයේ මනසිකරණය කරන්න ඒ පරිසරේ සකස් වෙන්නේ. දැන් ඕක හොඳ උදාහරණයක්. දැන් අපි යන කාලයක් කතා කළා ප්‍රගුණ කළා මම හිතන්නේ අමාරු මගේ මහජන එකක් කළා දැන් අපි එහෙන් දකිනවා ඊට පස්සේ හිතනවා. හිතන කොටනේ ඕක දැනගන්න. දැන් හැරන් දෙන්නේ වර්ණ සටහනක් විතරනේ. හිතන නැහැ. රූපය එතකොට එහෙම නැත්නම් සද්දයක් අහනවා සද්ද ගැන හිතනවා එතකොට හිතනකොටනේ ලෝකෙ හැදෙන්නේ කියන මට්ටම දැන් ඒක ඇත්ත කියලා දැන් යන බලන්න එතන ඉදං සච්ඡන්ති මඤ්ඤති ඒකේ හිතියනම් එහෙම ඊට වඩා දෙයක් අපිට ඇහෙන්නේ නැහැ හරි මේක තමයි ඇත්ත ඕන්න දැන් ඇත්ත දැක්ක බුදුදහම දැක්ක කියන තැනට යනවා අර ආයතනේ දැන් ඇහෙන් දකින්න එක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තමයි හිතෙන් හිතන එක. නැත්තම් කණෙන් අහන එක ඒ මොහොතේ හටගත්ත නැති වුණා. ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඊළඟට තමයි ඊළඟ මන ආයතනේ වැඩ කරන්නේ ඔක ගැන හිතෙන් හිතන. ඔහොමම හිතනකොට අර ඉස්සෙල්ලා කිව්වා හුස්සා සම්පූර්ණ ස්ථාන බවිස්සතියකට කියලා කියනවා ඇතිවීම නැතිවීමකට කියලා කියනවා අවතන මම නැහැ නේ ධර්මතාවය. කියලා ඒ පැත්තට එහෙමත් ගලප ගන්නවා මේ අනාත්ම ධර්මතාවේ අරවම යනවා කිය කිය අපි දහමට ගලප ගන්නවා. එතකොට අපිට තේින්නේ මේ ඉදං පච්ඡන්ති මඤ්ඤතිකේ අපි ඉන්නවා කියලා. මේකමයි අත්‍යන්ත සේව බොරු කියන තැන ඉන්නවා කියන්නේ. ඒක දෘෂ්ටියක් බව තේින්නේ එතනින් එහාට ගිය ඇත්තක් දකින්නකොට. දැන් ඒ ඇත්ත දකින්න අපිට උදව් වෙනවා අපි අර දැන් ඔබතුමිය කිව්වා වගේ මේ සංපජ්ජායනා වෙන එකක් හරි ඇහුනොත් අපි හිතමු ඉමස්සෙන් සති ඉඳන් හොති ඉමස්සෙන් අදවි ඉඳන් හොති කියන එක ආය ආය ඇහෙනකොට දැන් එකපාරට හිතන්න හිතෙනවා අර කියපු කරුණද මේ දහමට ගැලපෙනවද මෙතන මොකක්ද ඕන ගැලපීමක් තියෙනවා නැත්නම් අර එස්සෙල්ලා මං කිව්වා වගේ උතන කාලෙට අහු වෙලා නැද්ද ලෝකෙට අහු වෙලා නැද්ද ඔය හිතන විදිය ඔය දන්නවිද ඒ වගේ තැන එනවා අර බුදු දහම වචනයක්වත් වෙනස් නොකර අපිට ආය ආය ඇහෙනවා නම් ඒක අපිම අපිම සත්‍යයනා කරනවා නම් අර තමන් වැරදි මතයක හිටියා මේ දහමේ මේක වඩා වෙනස් දෙයක් කියලා තියෙනවා කියලා නිකන් තමන්ටම ඇහෙන මත්තම එන්න අවස්ථාව වැඩි ඒකයි මං කියුවේ දැන් අපිට හැම තිස්සෙම මොකක් හරි දැනගත්තාම හිතේ මේ ඔන්න දහම අවබෝධ වුණා කියලා. ඒ අර ඉදන් සංචර්තේ මඤ්ඤති කියන එක කියලා අපිට පේන්නේ නැහැ. එනිසායි මේ බුදුහාමුදුරුවෝ ගැනම ශ්‍රද්ධාවෙන් ඒක බුද්ධ වචනයක්වත් අයින් කරන්නේ නැතුව අපි පරිස්සම් වෙන්න ඕන කියන්නේ. නැවත නැවත ඒ සූත්‍රයේ තියෙන ආකාරයකම අපි ආය ආය කියෝලා බලන්න ඕන. ඒකට සූත්‍රයේ තියෙන ආකාරයකම ඇහෙනවා සුඛා දත වචපා පරිචිතා කියන. දැන් සූත්‍රය කියනකොට අපිට අපේ අදහස තමයි හිතට යන්නේ වුණාට අරක ආයේ ආයේ බුදුහාමුදුරුවෝ මෙහෙමනේ කියලා තියෙන්නේ. කෙනෙක් වචන අපි පොඩ්ඩක් අඩු වැඩි කරලා නෙමේ අපේ තේරුම අරන් තියෙන්නේ කියන එක ඒ ප්‍රඥාව තියෙන කෙනාට වැටෙන අවස්ථාව වැඩි. එතකොට මේ කිව්වට මෙතෙන්ට එහා මේ වෙන මොකක් හරි තියනවා නේ බුදුහාමුදුරුවෝ කියපු දේ. එතකොට අන්න ඒ පැත්තට යන්න. ඒ කියන්නේ දැන් ඔය ඇහෙන් දැක්කා හිතෙන් හිතුවා කියන එක නම් ප්‍රහාත දෙයක් තියෙනවා. දැන් ඇහෙන් දැක්කා කියන තැනත් මඤ්ඤණාවක් වෙලා ඇහෙන් දැක්කා කියන කොටත් මේ ඇහැයි රූපේ විඥානේ කියන තුන පහළ වෙලා එතකොට ඒක පස්සේ නේද? එතකොට මේ පස්සේ අන්තේ දැන් මගේ සූත්‍රයේ පස්සේ ඒක අන්තේ. දැන් ඉතින් අපි මේ ඔය මේක ඇත්ත කියලා බලාගත්තට දැන් ආයේ අන්තේක පස්සේ කාන්තයක් කියලා එන ජේසුස්ති තියෙනවා. තාම වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමනම් අර ධම ප්‍රඥානා කරන එකේ වටිනකම ඔන්න තේනවාද? අපි මේ ඇත්ත කියලා හිතාගත්තට ඔය අන්තික. දැන් නම් වෙන තියෙන කෙනා හොයන්න පටන් ගන්නවා. ඒක තමයි යෝනිසෝ මනසිකාරේ වෙන්නේ. තේකන දෙයක් තියෙනවා බුදුහාමුදුරුවෝ. ඊට වඩා වෙනස් දෙයක් කියලා කියනවා. අන්න ඒක ඇහෙනකොට අපි දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දන්නේ කියන තැනට එනවා. ඒක තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ඊළඟට සද්ධර්ම ශ්‍රවණය ඒ දෙක වෙනවා. ඒකත් එයාට යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. නැත්නම් අර ටික දන්නවා ඒක හරි කිව්වහම ඒකනේ හරි සීමක් යෝනිසෝ මන සීමක් යෝනිසෝ මනසිකාරයක් වෙන්නේ නැහැ. ඒක මේ යෝනිසෝ මනසිකාරයට අවශ්‍ය අංග ටිකක් ඔතන තියෙනවා. ඒ ඒකට ඒ එහෙම කරුණක් තියෙනවා. ඒක තමයි මම ගොඩාක් මතක කරන්න හදන්නේ. අපි කොච්චර දැනගත්තත් මූලික බුද්ධ වචනේ එහාට යන්න හොඳ නෑ. ආයේ ආයේ එතනට එන්න ඕන. මොකද අපි ඔය නිකන් නුවණට අහු වෙනකොට එක එක දේවල් වලට ගැලපි යනකොට හිතෙනවා ඔන්න අලුත් දෙයක් හොයාගත්තා. අලුත් දෙයක් හොයාගත්තා නම් ඕක ආයේ අක්කාය දෙත්‍යමයි. බුදුහාමුදුරුවෝ ඉස්සතියට මේක අපිට හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට නිකන් හරි එහෙම හිතෙනවනම් මං ඔන්න බුදුදහම හොයාගත්තා කියලා එතන වැරදිලා. හැබැයි එහෙම හම්බ වුණහම ඒක අනිත් එක දාලා සාකච්ඡා කරන එක වටිනවා. ඇඟවිලා තිබුණා බුදුහාමුදුරුවෝ කරපු අර්ථයක් වෙන්න පුළුවන්. ඒක බණ අහන්න සාකච්ඡා කරන්න කියන ඒවා මංගල කරුණු වෙන්නේ. ඔබතුමිය අහපු එකට උත්තරේ ලැබුණද දන්නේ නැත්නම් ආයේ පොඩ්ඩක් ආයේ ප්‍රශ්නේ මතක් කරන්න. පෙරවන් කරන.
හරි. අහන්න.
ලැබුණා මොකද සමහර වෙලාවට රැවටෙනවා. දැන් ගොඩාක් රැවටෙනවා. මොනාරි දැනගත්තාම දැනගත්තා කිව්වහම හිතන මට දැනෙනවා රැවටිලා එතනින් එහාට යවෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් කරන්නේ එන එක අපිට තේරෙන එක වැරදි කියලා මේ අයංගල මොනාරි එකක් බුද්ධ ආයුණා මේක මගේ කෝලෙට මට හරි ගියාට මුද්‍රයන් වාසේ දේශනා කර තියෙන්නේ මේක නෙමෙයි කියලා ඒ විදිහට මේ හිතුවත් මේ හොඳයි කියලා මේ වෙන්නේ සර්ගේ පැහැදිලි කිරීමෙන් තවත් මේ පැහැදිලි වුණා ගොඩක් බොහොම පින් සිද්ධ වෙනවා සර්.
හොඳයි පෙරවන් සරණ. අදහස් තියනවාද මේ අනිත්‍යයට සම්බන්ධ වුණත් කමන්නේ නැතත් කමන්නේ දහම හොයන පැත්තෙන් තමයි අපි සාකච්ඡා කරන්නේ.
ඔව්
ස්වාමීන්
වහන්සේ රවි මහත්මයා මට තව එකක් දැන් මේක මේ පංච උපාදානස්කන්ධය ගැන කියනකොට දැන් ඇත්තටම මේ 11 ආකාරයට අපි හැමතිස්සෙම මේ 11 ආකාරයට අහු වෙලාමනේ ඉන්නේ හැමතිස්සෙම කියන්නේ අපි ඇත්තටම අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක 11 ආකාරයෙන් එකකට හරි අහු වෙලාම තමයි අපි ඉන්නේ. නමුත් දැන් ඇත්තට බුදුහාමුදුරුවෝ කියන්නේ මේකේ උදේවැය බලන්න කියන එක මිසක් ඒක අපිට ඒක නවත්තන්න බැහැනේ නේද? එතකොට අපිට තියෙන්නේ මේකේ උදේවැය දකින්න එක තමයි. නමුත් අපි ඒකට නමුත් අහු වෙලාම තමයි අර මොකද එක තැනකට මේ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට ඒක අර වෙනස පෙන්නනවා. පංච උපාදානස්කන්ධය, පංචස්කන්ධය, ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන ඒ කියන මේ පහ අන්න එතෙන්දී. එතකොට ඒක කියනකොට තමයි මට තව ටිකක් එහෙම හිතුනේ. මේ එතකොට අපි ඒකේ මේ උදේවැය දකින්නවා කියලා කියන්නේත් ඇත්තටම මේ කියන විදිහට මේ මජ්ජේ සූත්‍රයේ කියන ටිකම වගේ කියන එක තමයි මට නිකන් තේරෙන්නේ. මිසක් අපිට ඒක අර 11 ආකාරي අහුවෙච්ච එක අපිට නැති කරන්න විදිහක් එහෙම දෙයක් කරන්න බෑ නේද? අන්න ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න රවි මහත්මයා තව ටිකක්. තෙරුවන් සරණයි.
ඔව්. ආ. ඒක මම හිතන්නේ හුඟක් හොඳයි ඒ හිතපු විදිහ. ඒ කියන්නේ දැන් රූපයක් අම්බ වෙනකොටම පළවෙනි දේ තේරුම් ගන්න ඕන 11 ආකාර. ඒකම 11 ආකාර. රූපය හම්බ වීමම එතන අර බිල්ටින් වගේ 11 ආකාර ඒක ඇට්ලිස් තියෙනවා. රූපයක් කියනකොට බලන්නකෝ ඕකේ එකකට හරි වැටිලා නැද්ද කියලා දුර ළඟ හරි මධ්‍යස්ථ බයිස් හරි ඕලාරික තියෙනවා මොනවා හරි අර කාල තුනෙන් හරි දැන් මේක හම්බුණා හරි ඈ රූපයක් හම්බ වෙනවා කියන්නේ මේ 11 ආකාර. හැබැයි ඔක දකින්න ලේසි නෑ. ඉතින් ඒකයි නෑ මේ අන්ත දකින්න කියන්නේ. දැන් ඒක මජ්ජේ සූත්‍රයම බැලුවොත් ඒ රූපයේ කාන්තයක් කියන තැන නේද ඔය? අපි කොච්චර කිව්වත් ওই රූපේ කෙලෙස් නැහැ, ඒ රූපේ අනාත්මයි, ඒ රූපේ අනිත්‍යයි. ඒක අපේ තර්කවලට දාගන්න පුළුවන්. මේ මොන තර්කයකට ගැලපුණා? රූපේ හම්බුණා කියන්නේ මේකෙදි. ලෝකේ. අපේ මොන තර්කවලින් කිව්වත් ඒක ආයි වෙනස් කරන්න බෑ. ඒක ඕකට නේ දුක කියලා කිව්වේ. ලෝකේ දුක සත්‍යය. මායය. ඒකමයි ඒකේ පැහැදිලිව කියලා තියෙනවානේ. අපි මොන තර්ක ගැන හලක් කිව්වත් ආ රූපේ තිබුණට කමන්නේ මම නැත්නම් හරි නැත්නම් රූපේ තිබුණට කමන්නේ තණ්හා නොකළනම් හරි එහෙම නෙවෙයි. ඒකයි මේගේ මේ එක පැත්තකින් සියුම් කියන්නේ අනිත් පැත්තෙන් අපිට හිතෙන දේ ඇත්ත කියන තැනට ගියොත් මේ ධම තේින්නේ නැහැ කියන්නේ මා ආකාර පරිවිතක් දෙයි දෙයි ධනක්වත් දෙයි වචන වලින් දෙන්නේ. මේ ධහම එක්ක බොහොම පරිස්සමෙන් වන්න ඕනේ. ඒක රූපය හම්බ වීමම වැරද්ද තියෙනවා. ඒකනේ අපි අර අනිත් සූත්‍රේ මොකද්ද අපි දිගටම කතා කළේ කජ්ජනීය සූත්‍රය. ඔය රූපය කියලා තියෙන රූපණයකට රූපතීති කෝභික්කවේ සස්නා රූපන්ති උච්චති. මම බලන්න මේ ඉහි මට්ටමමනේ බුදුහාමුදුරුවෝ දැන් තැන්වල විස්තර කරන්නේ. දැන් ඔන්න ඔය ඇහෙනකොට අපි දැන් අතන ඇස්සයි කියලා හිතියත් මේවා ආය ආය ඇහෙනකොට මොන තියෙන කෙනාට ඇහෙනවා බුදුදහම. අන්න එතකොට මේ දැන් හොයන්න දෙයක් තියෙනවා. යෝනිසෝ මනසිකාර්යය. විචක්ෂණේ කරන්න දෙයක් තියෙනවා. සත්‍ය හොයන කෙනා. එතකොට අර ඔබතුමිය කිව්වා වගේ මේක රූපෙද කන්ද මට්ටමද උපාදානස්කන්ධෙද රහතන් වහන්සේට තියෙන්නේ මොකද්ද? නරවන් ඔය ගැටළු එකක්වත් මතුවෙන්නේ නැහැ. රූපය පිරිසිඳ දකින්න. රූපය මේ පටිච්ච සමුප්පන්න බව, අනිත්‍ය බව, සංකත බව. දැන් එතන ඒකෙත් ඊළඟට අපිට අපතේ නත්කලා වගේ ඒකේ උදේවය බලන්න. එතකොට අපේ අදහසට කියලා කියනවා හට ගන්නවා නැති වෙනවා බලන්න. ඒ ලෝකෙටයි කියන අදහස. හට ගන්නවා නැති ඒවා කියපු ගමන් ආපහු අපේ අදහසටින්. ඒක උදේවය ඒකත් ආයේ අන්තයක් කියලා තේරෙන්නේ නැහැ. මොකද හට ගන්නවා නැති වෙනවා. දැන් බලන්න අර මොකද ඒක කියන්නේ අර ලෝකේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දකින් කච්චානගත සූත්‍රය. ඒකට මේ හට ගැනීම ලෝක සමුදය. ලෝක සමුදයං කෝ කච්චාන යථාභූතං සම්යප්පඤ්ඤාය පත්තතු. ඒකයි යථාභූත ස්වභාවය. නිකම් ප්‍රඥාවෙන් නෙවෙයි සම්යප්පඤ්ඤාවෙන් දැක්කොත් මොකද වෙන්නේ කියන එක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හටගෙන උදේ කියන එක සම්යප්පඤ්ඤාවෙන් දැක්කොත් මොකද අපිට වෙන්නේ? ඕ. යාලෝකේ නැතිකා සානහම් ලෝකේ නැත කියන මතයක නැත්නම් දෘෂ්ටියක ඒකත් දැන් අපිට කියන ප්‍රාන්තයක කියලා. ඒ එහෙම මතයක් තිබුණා නම් ආනහෝ තියෙක පිහිටන්න බෑ. එගෙන ඒකෙන් ඉතර වෙනවා. එහෙම මතයක් තිබුණා නම් ඒකෙන් ඉතර වෙනවා. ඒ වගේම අනිත් පැත්තට එනවා යාලෝකේ නාස්තිකා පානහෝති. නාස්ති කියන එක පිහිටන්නත් බෑ. අස්ති කියන එක පිහිටන්නත් බෑ. ඒ දෙකම අදාළ නැහැ. නැති වෙනවා. අපි අර උදේ කියන්නේ හටගත්තවය කියන්නේ නැති වුණා කිව්වොත් බලන්න කුකෙලින් අර දෙක පිහිටවන. එතනත් අන්ත දෙකක නෙමෙයි. ඒක උතනම අර පෙරණතුදී හටගත්තකින්වත් අර කෙලින්ම අස්ති නැස්ති දෙකේ නෙමෙයි. කියන්නේ මේක මොහොතකට කලින් නැස්ති දැන් අස්ති තව ටිකකින් ආයේ නැස්ති නැස්ති අස්ති නැස්ති කියන ටිකේ නේද පැන පැන ඉඳලා තියෙන්නේ. ඒ එතකොට පේනවා මේ සම්යප්පඤ්ඤායෙන් දැකලාද ඒක යේ දහම ඇහෙනකොට ඔන්න බලපු එකේ අඩුවක් තියනවා නේද කියන එක නිකන් මතුවෙන මතුණහම එයා හොයනවා. දහම සද්ධර්ම ශ්‍රවණය එක්ක තමයි යෝනි සමන එම නැතුව ධම්මහන ධම්මපටිපදාවට එන්න විදිහක් නැහැ. එතකොට දැන් බලන්න මේ උදේවය කියන එක කිව්වහම දැන් ඒ ඇතිවීම නැතිවීම අනිත්‍ය කියලා හිතාගෙන ඉන්නකොට ඕක කියලා හිතෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ අනිත්‍ය සංඥාව කියලා කිව්වේ මොකද්ද? රූපේ ඇත්ත දකින්න. එසේ වඩන අනිත්‍ය සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තලං. මෙන්න මේ ධර්මතාවයෙන් අපේ අවබෝධ වෙන්න ඕන. රූපේ මේකයි රූප සමුදය මෙහිමයි. රූපේ අස්සංගමය කියන්නේ රූපේ නොපිහිටි. අපහු වෙන්නේ අර පටිච්ච සමුප්පාදක නේද? ඉනස්සෙන් සති දන්නවා, තේනස්සෙන් සති දන්නවා. ඒ කියන්නේ රූපේ හට ගැනීමයි හට නොගැනීමයි. දැන් අපිටින්නේ රූපයක් අරගෙන ඕක මෙහෙම හටගත්තා මෙහෙම නැති වුණා කියන එක. දැන් මේ කියන්නේ රූපය කියන ස්වභාවය. ඒක උපදීමයි නූපදීමයි. ඒක නූපදීම අනුස්පාද කියන පැත්තේ තමයි නිරෝධ ධර්ම. ඒක අනේ අනුස්පාදේ මතයි ඔය කියන 11 ආකාරයේ ඉක්මවා යෑම තියෙන්නේ. ඒක මම කියුවේ අර උදාහරණකින් තේරුම් ගන්න තමයි අර වතුරේ බල්ලා කියන එක රූපේ කියලා කිව්වොත් ඒකේ හටගන්නේ කොහොමද? මේ මෝඩකම තියෙනකන් හටගන්නවා. මෝඩකම යෙදුම් නැත්නම් ඒ රූපේ නැති වෙලා යනවද? හටගත් එක නැති වෙනවා. එහෙම කතාවක් නෙමෙයි. හටගන්න බැහැ. ඉපදිලාම නැහැ. අනුස්පාද. මෝඩකම මතයි උපද්දින් තියෙන නිරෝධ දර්ශන. ඒකට අපිට අහුවෙන ඕන ස්කන්ධයකට රූප ස්කන්ධ වේවා වේදනා සංඥා සංකාර විඥාන ඔය පහටම බුදුහාමුදුරෝ පෙන්නන්නේ මේ වගේ ධර්මතාවය. ඒකට අපි බලන විදිහෙන් සාක්ෂාත් වෙන්න ඕන ඒ ධර්මතාවය නිසා. අපි හිතාගත්තු එක නෙවෙයි. ඒකට බැලීම තුල පෙරවීම වෙන්න ඕන මිසක් ඒක ගැන තව අදහසක් එනවා කියන එක නෙවෙයි වෙන්නේ. රූපය ගැන අපි නොදන්න දෙයක් තව දෙයක් දැනගත්තා කියනවනම් ඒක බුදුදහම නෙවෙයි. ඉතින් එතර වෙන කියන්නේ ඒ අදාළව නැහැනේ මෝඩකමට නේ ඔබ ගැන කතා කරලා තියෙන්නේ. කියන තැනට ඒක වචනෙන් දාගන්න නෙමෙයි. එතරවීම ප්‍රත්‍යක්ෂ වෙන පැත්තට ඒ දැක්ම එන විදිහේ වැඩ පිළිවෙලක් බුදුසෙන් පෙන්නලා දෙන්නේ. කියන තැනින් මේ මේක කියන්නේ ලෝකෙන් එතර වෙනවා. ලෝක කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් නැත්තම් ඒ දුක පංච උපාදාන. සංදේ සංකීර්ත වෙන පංච උපාදාන කන්දා දුක්ඛ. ඒකයි මේ දුකයි දුක්ඛ සමුදය ඉති රූපං කියන කර දුක ඉති රූපත් සමුදය කියන කර දුක්ඛ සමුදය. ඉතුරු එකේදී ඒ නිරෝධය කියන එක හොඳට තේනවා. එනක් වෙන අපිට දන්නවා කියන සාර්ථක. එතකොට එන උදේවය කියන එක ඊට වඩා වෙනස්. ඒක නා රූපය හටගත්ත නැති වුණා කියන කතාව නෙවෙයි. එතන ඒ පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවය නෑ. සිතල්ලි නෙවෙයි. මේ නැත්තා ඔහොම බෑ කියන ධර්මතාවය. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. හරිම හොඳ විස්තර කිරීමක්. එතකොට ඇත්තට මේ බලනකොට දැන් ඉති රූපං ඉති රූපස් සමුදේ ඉති රූපස් අත්තංගමෝ කියනකොට ඒකම තමයි මජ්ජේ සූත්‍රෙත් ඒකට සමානම දෙයක් තමයි අපි ඇහුනේ නේද? එතකොට බලනකොට මේව ඔක්කොම අර එකට සම්බන්ධ කොච්චර සම්බන්ධයක් තියෙනවද කියලා පේනවා. තෙරුවන් සරණයි රවි මහත්මයා.
අනේ කයි දහමේ එක තැනකටවත් නොගැලපෙන්න බෑ. ආකාතයි මේ දහම. කතනකටවත් නොගැලපෙන්න බෑ. නොගැලපෙනවා නම් ඒක අපේ අවබෝධයේ අඩුවක්මයි. කියන තැනින් ඒක විනසන්න ඒක තමයි එකසකින් ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ. එතකොට අපේ අදහස් ස්ප්‍රින් ගන්න නෑ. ඔකට රින්ගුවත් අපිට පේනවා ඔය සාමාන්‍ය එකනේ. මෙතෙන්ට ගැලපෙන්නේ නෑ කියන්නේ කොහේ හරි වැරදිලා ඊළඟට ඉතර වීම පැත්තටද මේ ගෙහින් කියන්නේ එහෙම නැත්නම් ඒක තන ආයේ අහු වෙලා ඒක මම මොකක් හරි දැනගත්තා නේද අලුතෙන් දෙයක් හොයාගත්තා මේ ධනමේ මැදයක් තියෙනවා මේ අහු වෙලා නැහැ ඔන්න හොයාගත්තා මට අහු වුණා කියන තැනට යනවනම් ආපහු ඉතර වෙලා නේ බුදුහාමුදුරුවන්ට මේ සරලව විස්තර කරන්න බැරි දෙයක් දැන් මට සරලව විස්තර කරන්න පුළුවන්. ඒ ඔතනම වැරදිලානේ. සෝකීකින් අපි මොනවා හරි දන්නවා දැනගත්තා කියලාකොට වැරදිලා ඈ. ඉතර විලා නිවි. එරුවන් සරණයි.
මොහොම් පින්ගවි මහත්මයා එරුවන් සරණයි.
මතක් කරලා දුන්නේකට මම පොඩ්ඩක් ඒ ගැන බැලුවා මේ අර මහත්ති පදපොම සූත්‍රයේ තියෙන විදිහට මේ අර තුන් ආකාරයක් කියනවනේ එතන අර අජ්ජත්තිකේච ආවුසෝ චක්කුං අපරිබිනං අපරිබින්නම් හෝති බාහිරාච රූපං න ආපත් න ආපාතං ආගච්ඡල්
ඒක අපි සිංහලෙන් කියුවොත් ඇස්වන ඔබිදී කියනත් ඕන රූපයක් ආපාතනත් පජ්ජෝ සමන්නාරෝ කියන එක දෙන්නත් ඕන නේද විඥානේ පහල
අනේ විඥානේ පාතුභාවය ගත්තොත් මට තේරුණේ ඕක එතනේ පළවෙනි අවස්ථාව කියන්නේ ડોક્ટર රවි මේ දික්කේ දික්ක මතන් අවස්ථාව එතකොට දෙවෙනිය අවස්ථාව වෙනකොට විඤ්ඤාති විඤ්ඤාත මතන් කියන අවස්ථාව තුන්වෙනි අවස්ථාව අපි ගත්තොත් ඒ කියන්නේ අපේ මේ මේ ලෝකෙ විදියට ගත්තොත් උපාදානස්කන්ධ වෙනවා අපි තුනම තේරුම් අරගත්තොත් ඒ කියන්නේ අර මජ්ජි සූත්‍රයේ කියන විදිහට මේ මැද ඒ කියන්නේ තුනම තේරුම් අරගෙන මැදත් නොතර වෙන එක තමයි ওই තුන්වෙනියට කියලා තියෙන්නේ කියලා ඒක වගේ අදහසක් ආවේ අර අතරම ඔබතුමා ඒ තිරය නැති වුණා කියන එක ওই පළවෙනි අවස්ථාව වගේ මට තේරෙන්නේ. ඒ කියන්නේ තිරය නෑ ඒකට. ඒ කියන්නේ දිත්තේ දිත්තපත. එතන වගේ තමයි අදහස ආවේ මට. ඒ කියන්නේ පොඩ්ඩක් අපි ඔබතුමා මම ඒ වගේ විදිහ හරියට කියන වගේ ඒ කියන්නේ හිම ගන්න පුළුවන් දෙයක් පොඩ්ඩක් සාකච්ඡා කරලා සඳහන් කරපු දෙයක් තියෙනවා.
තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් ගන්න පුළුවන් මොකද්ද මේ තිරය කියලා කතා කරන්නේ කියලා. ඔකේ සාකච්ඡාවේදී ප්‍රොජෙක්ටර් එකකින් තිරයට වැටෙන එක තමයි ඒ උපමාව. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අර ආයතන ගැන තේරුම් ගන්නේ තිරේ වැටෙන දේවල් වලින්. කියන්නේ සමහරිට ආයතන වල අරමුණු වගේ කියලා හිතන්න පුළුවන්. දැන් ඇහැ තියෙනවා කියලා තේරුම් ගන්නේ දකින හින්දානේ, කන තියෙනවා කියලා තේරුම් ගන්නේ ඇහෙන නිසානේ. ඒකට ගෝචර අරමුණ පැත්තෙන්නේ අපි මේ හැම තිස්සෙම මේක තේරුම් අරන් තියෙන්නේ. ඒකට ගෝචර පැත්තෙන් තමයි අපිට තේරුම් ගන්න. ඒ කියන්නේ ලෝකය හම්බ වෙන්නේ දැනට. ඒකට තිරේ නැති වුණා නම් කියන්නේ හරියට අර අරමුණු ටික පේන්නේ නැත්නම් වගේ අදහසක්. ඒකට අපිට දැන් අපි ඉස්සර සමහර විට හිතන් හිටියේ මේ ඇහැ තියෙන රූප පේනකම් විතරයි, නැත්නම් කන තියෙන ශබ්ද ඇහෙන. ඒ කියන්නේ ශබ්දේ ඕන කන උපදින්න. ඈ රූප ඕන ඇහැ උපදින්න වගේ. දැන් මං හිතන්නේ ඊට වඩා වෙනවා. පැත්තකට බලන්න මේ නුවණක් වැඩිලා ඇති. එතකොට මේ දිට්ඨ සුතමත විඤ්ඤාත කියනකොට මේ දැකීමේ හැකියාව, ඇසීමේ හැකියාව කියන පැත්තක් ඒ රූපේ පෙනුනද නැද්ද කියන එක නෙමෙයි මේ. හැකියාව තියනවද නැද්ද? මේ හැකියාව තියනකම් ලෝකෙනේ මම ඉන්නවනේ. ඒ හොයන්න ඕන තැන ඉතින් අඳුර ගන්න වෙනවා. ඉතින් මෙතන ඔක තව විනසන්න. එතෙන්දී මම අර ඔබතුමා මතු කරපු මහා හත්තිපදෝපම සූත්‍රයේ හරිම අමාරු තැනක් තේරුම් ගන්න. මොකද ඒක කියන්නේ මම මේ ඇස් නොබිඳී තියෙන්නත් ඕන රූපයක් ආපාතන වෙන්නත් ඕන කියන එක. ඒ දෙක නොවුනොත් කොහොමත් විඥානේ පහළ වෙන්නේ නැහැ. හැබැයි තව එකක් කියන ඇස් නොබිඳී තිබුණත් රූපය ආපාතනේ වුණත් විඥානේ පහළ වෙන්නේ නැහැ. මොකක් නොවුනොත්ද? සජ්ජෝ සමන්නාහරෝ කියන එක ඉදුන්නේ නැත්තම්. ඒක සජ්ජෝ සමන්නා ඇස් නොබිඳී තියෙන්නත් ඕන රූපය ආපාතනේ වෙන්නත් ඕන. යෝ සමන්නාහරෝ කියන එක යෙදෙන්නත් ඕන විඥානෙ පහළ වෙන්න නම්. නැත්නම් විඥානෙ පහළ වෙන්නේ නැහැ. දැන් ඔන ඔය වගේ ඒවා ඇහෙනකොට තමයි අපිව ආයේ ආපහු ඇතිලා යන්නේ. එහෙනම් මේ ඇහැ කියන එක කොහොමද තියෙනවනේ? නැත්නම් රූපය ආපාතනේ වෙන එක කොහොමද තියෙනවනේ? දැන් විඥානෙ පහළ වුණත් නැතත් ওই ටික තියෙනවනේ. දැන් අපහු ප්‍රශ්නයක් එනවා. දැන් මේ කණිස් කියන ධර්ම කරුණු වලට ඊළඟට අපහු ගැලපෙන්නේ කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියපු එකට දැන් ගැලපෙන්නේ. එතකොට කොහොමද ඔතෙන්ට උත්තරයක් දෙන්නේ? ඒක කොහොමද තියෙනේවද?
නෑ එතකොට අර හැකියාව වගේ නේද අපිට ගන්න තියෙන්නේ. කියන්නේ බින්දලා නෑ කියන්නේ හැකියාව. කියන්නේ අපි ඇත්තටම මේ ඇහැ කියලා ගන්නේ අපේ ගන්නේ මස්තිෂ්ක ඇහැ නෙවෙයිනේ. එතකොට අර ඒ හැක් උපද්දවන්න තියෙන හැකියාව නේද ඔතන? දැන් අර මං ඊට අර තිරය නෑ කියලා ගත්තම එයාට එක අර ඒ රූපේ දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් අපිට දෙයක් ටිකක් නැහැ කියලා සාමාන්‍ය ලෝකෙදී අපි ගත්තත් ඒ දෙය නැහැ කියන එක අපි ඇහෙන් දැකලා කියන එක කියන්නේ අවකාශය වේවා, කාලය වේවා, එළියම දොළොස් ආකාරයේ රූපයක් නැහැ කියන උනාට මොනවා හරි නැති රූපයක කිස් අවකාශයක් හරි ඉතන තියෙනවා කියලා අපිට දැනගන්නවා නම් ඉතන අර ආපාතයක්
වෙලානේ අපට වෙලා නැහැ. ඒ දෙක වෙලා නම් මේක මේ ඔබතුමා විතරනේ මම අනිත් අයටත් එක්ක යොමු කළේ මම කියලා හිතන්න බොහොම ඕන තැනක්. දැන් එතන බලන්න දැන් නොමිලී තියනවා හිස් අවකාශය කියනකොට රූපය ආපාතනේ වෙලා හැබැයි විඥානේ පහළ වෙලා නැහැ නේද තාම. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? උන්ට දැන් මේ නම් මේවා කියන ටික තියනවා විඥානේ පහළ වෙන්නත් කලින්. ඕක ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ආපහු අර පවතින ස්කන්ධ ටික තියෙනවනේ ඈ කියන තැනට යනවා නේද?
නෑ දැන් ආපහතයක් නෑ කියන්නේ එයා ඒක රූපය අවබෝධ කළා කියන එකයි මට මගේ මට ඇවිල්ලා
තියෙනවා. නෑ නෑ මං අහන්නේ මං අහන්නේ ආපහතයක් තියෙනවා කියන තැන. ඒ කියන්නේ ඇහත් නොබිදී කියන රූපෙත් ආපාතනේ වෙනවා. හැබැයි සත්‍යව සම්බන්ධව යෙදිලා නෑ. දැන් මොකද්ද තත්ති? විඥානේ පහළ වෙලා නැහැ
නේද?
ඔය එතකොට මේ ප්‍රශ්නයක් එනවනේ.
ඔය දෙක තියෙද්දී මේ මානසිකාරය කියන එක ඉතල රටව මානසිකාරයක් කියන එකක් ගැන කතා කරනවා නේ. මානසිකාරය තමයි මේ මේ වෙලාවට මානසිකාරය කියමු වෙලා නැහැ කියලා අපි සාමාන්‍යයෙන් උනත් ඒක තියෙනවනේ. ඒ කියන්නේ
අපි දැන් ආයේ එතකොට ස්කන්ධ තියෙනවා අපි එතෙන්ට ඇවිල්ලා නේද සතර මහා ධාතු තියෙන තැනකට අපි කොහේද ඉඳලා ඇවිල්ලා වගේ අදහසකට නේද ඔය යන්නේ අපරු ඒක වෙන්න බෑනේ ඒකයි මං කියන්නේ හරි සියුම් ධර්මතා කොහමද කාට හරි මේවා මෙතන පැහැදිලි කරන්න පුළුවන්
සන්නේ මහත්මයා මේ ගියපාරත් මම ඔය ගැන තජ සමනාර ගැන ප්‍රශ්නයක් මතු කරා හින්දා මට ආයෙත් මම මේ දේශනාව බැලුවා. එතනදී කාරණා තුනෙන්ම කියන්නේ සෙල්ෆ් සමිනාන්සේ පෙන්වන්න හදන්නේ ඇහැ හටගන්න ක්‍රමයක් පෙන්වන්න හදනවනේ. ඒ කියන්නේ තජ සමනාර ඒ කියන්නේ මේ අර එයින්ම උපදුන එයින්ම ඒ කියන්නේ මේ කාරණාවලින්ම ඉපදුන ධර්මතාවයන්ගේ පැමිණීමක් නොවුනොත් විඥානයේ පාතුභාවයක් වෙන්නේ නැහැ. සමන්නාහාරය කියන කාරණාව. ඒ කියන්නේ මේ අර පස්සය කියන කරුණ, මානසිකාරය කියන ඒවා තව බොහෝ කරුණු එතනට යෙදුනොත් තමයි ඇහැ හටගන්නවා කියලා කියන්නේ. එතකොට තමයි අර ස්පර්ශය, ඇහැ රූප විඥානයේ තුනේ එකතු ස්පර්ශයක් කළා රූපයක් කියන එකක් ඇහැට රූපයක් කියන කාරණාව. මේ අපිට පේන රූපය නෙවෙයි. කියන්නේ අපි උදාහරණයක් දැන් අපිට ඔරලෝසුවක් පේනවා නේ. ඒකත් ඔරලෝසු රූපේ වෙලා නෙමෙයි. එහෙම නෙවෙයි. ඇහැට රූපයක් කියන රූපය මේ හට ගැනීමක් කියන්නේ ස්පර්ශ ඇස රූප චක්කු විඥානේ ඒ තුනේ විඥානේ ඒ පාතුභාවයක් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි එතන උපන්න හදන්නේ කියන එක තමයි මට වැටහිමක් තියෙන්නේ. තේරුවන් සර්.
ඒ කරුණ කියන්නේ දැන් විඥානය පහළ වුණාට පස්සේ සිද්ධියන්නේ පාසුභාවයේ. මං අහන්නේ දැන් විඥානය පහළ වෙන්නත් කලින් කොහොමද කියන්නේ? ඇස නොබිඳී පැවතුණා රූපයක් ආපාතනය වුණා කියන එකක් කියනවනේ. ඒක ඇල්ල මොකද්ද ෂෝට්?
ඒ කියන්නේ දැන් අර එතනදී පෙන්වන්න හදන්නේ දැන් අපි පෘථග්ජන කෙනෙක් සාමාන්‍යයෙන් ඉන්නකොට මේ අපිට මේ මානසිකාරයක් මේ ඒ කියන්නේ ඒකට යමනසිකාරයක් උමු වෙලා නැත්නම් අපේ ඇහැ ඉදරින් කෙනෙක් ගියාට මොකක් හරි වුණාම සමහරක් වෙලාවට පේන්නේ නැති ස්වභාවයක් පෙන්වන්න විග්‍රහ කරනවා මිසක මේ එතනදී ඇහැ තිබුණා කියන්න ඇහැ තිබුණ ඇහැ තිබුණා රූපයක් තිබුණා කියන්න පෙන්වන හදන දෙයක් නෙවෙයි නේද එතන කතා කරන්නේ. ඒ වගේ අදහසක් තමයි ඒ තුනම සම්පූර්ණයෙන් බැලුවම තේරෙන්නේ. කියන්නේ ඒ ඇහැ තියෙනවා කියලා කියන්න බෑ මේ අර කారణ අනිත් අර සමන්න එයින්ම ඒවයින්ම උපදින ඒ කියන්නේ මානසිකාරය තමන්ගේ කැමැත්ත ස්පර්ශය ඔක්කොම යොමුනොත් තමයි ඇහැ හට ගන්නවා කියන්නේ. අතන තියෙනවා කියන්නේ අපේ පුතග්ජනය මට්ටමකින් ඇහැක් තියෙන රූපයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න බවක් කියන අදහසක් තමයි මන්ද මට තේරෙන්නේ මහත්මයා. තේරුවන්
ඉතින් පුතග්ජන මට්ටමටම නේ ඇහැක් තියෙනවා රූපයක් තියෙනවා කියන තැනකට යන්නේ. ඇහැ ඉස්සරහ
එතකොට මහත්මයා සරුවත් ස්වාමීන් වහන්සේ පුතග්ජනයට පෙන්වන්න හදනවානේ මේ ඇහැ එහෙම නෙවෙයි ඇහැ හටගන්න දෙයක් කියලා මේ දේවල් වුණාමයි හටගන්නේ කියන තියෙන ස්වභාවයක් නෙවෙයි කියලා පෙන්වන්න හදන අවස්ථාවක් නේද? තේරුණාද?
ඒක හරි. දැන් මේ සූත්‍රයේ මුල ඉඳන් බැලුවොත් මේක පටවිය අපෝතේ ජෝයෝ ඔක්කොම කියලා දැන් ටික ඒ කියන්නේ පුතග්ජන මනසේ ඉඳන් ලෝකෝත්තර දර්ශනයට ගෙනියන දේශනාවක් මේක. අනේ ඒ අර්ථෙත් එක්ක තමයි මේක තේරුම් ගන්න. එතකොට සාමාන්‍ය කෙනා හිතන මට්ටමින් පටන් අරන් ඊළඟට මේකේ ගැඹුරට ප්‍රඥාව වැඩෙන විදිහේ දේශනාව. එතකොට ඒ සාමාන්‍ය කෙනාට තියෙන ප්‍රශ්න ටිකක් ඕක. ඇහැ තියෙනවා. ඉතින් ඔය අපි කියන්නේ ඔය ආලෝකය ඇවිල්ලා වදිනවනේ ඇහැ තුලේ මොකද්ද ප්‍රතිබිම්බය හැදෙනවනේ. ඉතින් ඕක අපි කියත් නැතත් අර කැමරාව වගේ කියලා වෙයි. ෆිසිකල් ලෙවල් එකෙන් එක්ස්ප්ලේන් කරන්න යන්නේ. භෞතිකේ කියනවනේ. ඒක තිබුණාට ඔතන මම නැහෙනේ කියන පැත්තටනේ යන්නේ. අර වන් ඉස්සෙල්ලා කතා කළේ. එම හිතන එක බුදුදහම නෙවෙයි බුදු කෙනෙක් පෙන්වන්නේ ඒක නෙවෙයි. හැබැයි ඒ අපි ඉන්න මට්ටමේ ඉඳන් මේක පැහැදිලි කරගෙන යනකොට නේද මේකෙන් එතර වෙන්න පුළුවන්. يعني දැන් අපි කෙලින්ම රූපේ නැහැ කියුවට ඔය ප්‍රශ්න ටික අහනවා. එහෙනම් කොහොමද මේක වදින්නේ අර්ථ මේක කියලා ඔය තර්ක ගොඩක් එන්නේ. මේ ධර්ම කියන එක එතකොට එනවා මේ ලෝකෙ වෙන එක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ වෙන ලෝකයක් කියලා. ඒක මේක නෙවෙයි. මේ අපි ජීවත් වෙන ලෝකේ ගැනයි මේ කියන්නේ. අපිට තේින්නේ අපි ඉන්නේ අන්තවල කියලා. ඉතලා කරා ගැටෙනවා මේ රූපය එක අන්තයක් කියන එක දකින්න බෑ මඤ්ඤණාවෙ ඉන්නකොට. ඉතින් පස්සෙන් තිවන්නේ ඉන්නකොට. මේ රූපේ පිරිසිඳ දකින්න කියලා නේ බුදුහාමුදුරුවෝ කියන්නේ. දුක පිරිසිඳ දකින්න මිසක් දුක අයින් කරන්න නෙමෙයි. හරි? රූපය පිරිසිඳ දකින්න. අපි හදන්නේ රූපය අයින් කරලා දාන්න. අයින් කරලා දාන්න. රූපය පිරිසිඳ දකින්න. දීපු වැඩපිළිවෙලේ තමයි ඉති රූපයි ඉති රූප සම්දේ ඉති රූප සත්තගම් කියන අනිත්‍ය සංඥාව එහෙම තියෙන්නේ. පිරිසිඳ දකින්න. මොකද අපි පිරිසිඳ දැකලා නැහැ. ඒකයි පිරිසිඳ දකින්න කියන්නේ. අන්තේ දැකලා නැහැ. ඒකයි අන්තේ දකින්න කියන්නේ. ඒ දකින්න ඒ ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය වෙන විදිහ ධර්මයෙන් පෙන්නවා. එතකොට දැන් අර මූලිකව කියන්නේ සාමාන්‍ය කෙනා ඉන්න මට්ටම. يعني පුතග්ජන මනසට තියෙන තැනෙන් පටන් ගන්න. හැබැයි රූපේ ගැන අදහසක් තියෙනවනේ. එතකොට දැන් ඔය තියෙන ඇහැ පුතක් යනවා කියන ඇහැ. ඒ විදිහට කිව්වොත් අපි අර බල්ලට තේරුම් කරන්න හදනවා කියමුකෝ. වතුරේ ඉන්න බල්ලගෙන. ඒක අපිට පටන් ගන්න වෙන්නේ ඔය වතුරේ ඉන්නවා කියන බල්ලා. එතනින් පටන් අරන් ඒක පැහැදිලි කරනවා. එයාට කෙලින්ම කිව්වට බල්ලෙක් නැහැ කියලා ඒක ගෝචර වෙන්නේ නැහැ. ඒකට මොන ඔය කියන බල්ලයි ඕක පේන ඇහැයි කියන තැනින් පතන් අරගෙන ටික ටික මේ එයාගේ ප්‍රඥාව වැඩෙන විදිහට මේක තේරුම් කරන්න ඕන. ඒකට මෙතන තේරුම් ගන්න ඕන මේ පු탁 යන මේ කොටසක් තියෙනවා. ලෝකෙට අයිති කොටසක් තියෙනවා. හරි? ඒක කියද්දි අනේ දැන් පඨවිය කියලා ඒක කතා කරනකොට ඇතර ලෝකයා දකින පඨවිය ගැනනේ කතා කරන්නේ. ඒකෙන් පටන් ගන්න ඒක විස්තර කරලා ඩාට ප්‍රඥාවට තමයි ඔක අහුවෙන්න ඕන. පටවින් පටවිතෝ මඤ්ඤති එකකෙන ඉඳලා තියෙන කියන තැනට යනකම් මේකයි ප්‍රඥාව වැඩෙන ආකාරය එයිමයි තියෙනවා. එතකොට දැන් ඇස රූපේ කියන ඒ කියන්නේ රූපය පිළිගරන් ඉන්න මනසකටයි මේ දේශනාව කරන්නේ. එතකොට ඒකෙන් පටන් අරන් මේකේ පෙන්වන්න හදන්නේ ඊළඟට අර ලෝකෝත්තර දර්ශනය. ලෝකෙන් එතර වෙන දර්ශන. එතකොට මුලින්ම අසයි රූපේ කියන කොටම අපිට පේනවා දැන් එතන විඥානේ පහළ වෙලා නැහැ කියන එකනේ කියන්නේ. දැන් ඕක අනිත්‍යයෙන් හිතන්නකෝ. විඥානේ පහළ වෙලා නැත්නම් අසයි රූපේ තියනවා කියලා කොහොමද දන්නේ? විඥානයකට අහු වෙන විඥාන කියන්නේ දැන් සාමාන්‍ය අර්ථයෙන් දැනවත් වෙන බවනේ. දැනගන්න ගැතියනේ. දැනගත්තේ නැති දැනගත්තේ නැත්නම් දැන් ඇසයි රූපේ කියන එක අර දැන් අපි අර වචන වලින් ගත්ත නාම රූපේ විඥානයට අරමුණු වෙන්නේ මොනවද? නාම රූපේනේ. දැන් විඥානේ පහළ වෙලා නැත්තම් නාම රූපෙට තියෙන්න පුළුවන්. කියන අනේ ඒ ඒ ධර්මතාවයට යන්න වෙනවා. හැබැයි අපි ඉන්න තැනින් පටන් අරගෙනයි මේක එන්නේ. එතකොට බලන්න ඒ සූත්‍රයේ ඔක පැහැදිලි වෙන්නේ ඊළඟට පංච උපාදාන සම්පන්දි කියන්නේ මොකද්ද රූපේ කියලා කියන්නේ මොකක්ද කියන තැන එන්නේ. යා යම් සතා භූතස් ඔන්න ඔය සිද්ධිය. මේකෙන් පස්සේ තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥානය ගැන කතා කරන්න පුළුවන්. එතකන් දැන් ඒ කියන්නේ ඒ සිද්ධිය විස්තර කරන්නේ විඥානයත් එක්ක. විඥානයයි විඥානය කියන එක විස්තර වෙන්නේ සංජ්‍ය සමන්නානකෝ කියන එකත් එක්ක. ඒකට ඉතින්ට එනකන් මේ ලෝකෝත්තර දර්ශනය නිවි. එතන ඉඳන් තමයි මේ ලෝකෝත්තර දර්ශනයට යොමු කරන්නේ. පංච උපාදානස්කන්ධයක් මේ ධාති පහක් කියන එක හටගන්නේ යා සතා භූතස්. නොය ඔය කියපු සිද්ධි. එතන විඥානයත් ඇතුළුද. එතෙන්ට එනකන් මේ සාමාන්‍ය කෙනා ඉන්නමස්තම අපි විස්තර කරන්නේ. මම හිතනවා මේ අදහස පැහැෙන්න ඇති කියලා. නැත්නම් ඔක හොඳට විමසන්න. ඔය තැන මොකද ගොඩාක් පැටලෙන තැනක් අර තේරුම් ගත්තේ ව කොහොම ආය අනිත් පැත්ත ගහන තැන මෙතන.
මේකෙන් අවසරයි මහත්මයා මේ දැන් එතනදී මේ ඒ කාරණාවෙන් ඔය කතා කරපු කාරණාවෙන් ඇහැ නොබිනි පවතිනවා මේ ඇහැ තියෙනවා රූපේ තියෙනවා තජ්ජ සමනාහර නැත්තම් විඥාන පාතුභාවයක් වෙන්නේ නැහැ කියන ඒ කතාවම පෘථග්ජන මට්ටමේ ඉඳලා පැහැදිලි කරන්න යනවා කියන එක ඒක ඒක පැහැදිලි මේ ඒක ඒ විස්තරය නමුත් මාන්නේ දැන් අර ඔබතුමා අවසානයේ කියවනේ දැන් එතනින් ලෝකෝත්තර මාර්ගය පටන් ගන්නවා කියලා දැන් එතනදී මට අදහස් තමයි මේ ප්‍රශ්නයක් ආවා දැන් අර මුලදී පටවිය විස්තර කරන තැන අපෝ විස්තර කරන තැන කියනවනේ මේ ඉස්සෙල්ලාම දැන් දුක්ඛ ආර්ය සත්‍යනේ මේ විස්තර කරන්න පැහැදිලි කරන්න පටන් ගන්නස් එතකොට දුක කියන්නේ මොකක්ද කියලා පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා එතකොට පංච උපාදානස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා උපාදානස්කන්ධ කියලා ඊට පස්සේ රූප උපාදානස්කන්ධය කියන්නේ මේ මොකක්ද කියලා අහලා අද්දත් මේ බාහිර පටවියාපෝ තේජෝ වායෝ කියලා ඒක බාහිර ආධ්‍යාත්මික කියලා පෙන්නලා ඊට පස්සේ එතන අර පටවි ආපෝ ඒව විග්‍රහ කරන හැම තැනකදීම අර අජත්ත පච්චත්ත කක්කල කරිගතං උපාදින්නම් කියන කාරණාව ඉස්මතු කරලා උපාදින්නම් කියන කාරණාව පැහැදිලි කරගන්න යන තැනදිත් උපාදානයෙන් කියලා හටගන්නවා කියන තැනදිත් අර ඒව විස්තර කරනකොට කියනවා නේද ඒ කියන්නේ පරිසම්පාදයට යොමු වෙලා මේ උපාදානය කිව්වම එතකොට අර ශබ්දයක් ඇහුනම කෙනෙක් බයිනවා වුණා ඒකට මේ ස්පර්ශයෙන් හටගත්තා කියලා ඒ වගේ අර කකචූපම සූත්‍රයේ උදාහරණ දීලා ඒ වේදනාවල් එනවා කියන කාරණාවන් පැහැදිලි කළා එතකොට ඒ අවසානයේ ඒ හරියට කියනනේ දර බුදුරජාණන් වහන්සේගේ අවවාදය සිහිය යොමු කරා නම් ඒ වේදනාවන් දැනෙනකොට මේ තමන් තාම කිසිදයක් ඒ කියන්නේ එහෙම සිද්ධ වෙලා නැහැ ඒක එහෙම ඒ කියන්නේ වේදනාවක් ඒ වගේ බැනුම් අහනකොට එහෙම දුකක් එන්නේ නැත්තම් යමක් කරගත්තා කියලා. එතකොට ඒ එතනදි ඒ උපාදානයේ පටවිමත්තමින් ඒ රූප එතනදී හටගන්න ඒ ඇහැට රූප ඒ කියන්නේ ඒ කාරණාවේදී උපාදානය කියලා සොයාගත්තොත් එතනින් මේ සම්මාදිටියට පැමිණෙන්න පුළුවන් කියන අදහසක් මට ආවා. එතකොට අර ඒකත් එක දැන් ඔබතුමායි කිව්ව දත් එකම පොඩි ප්‍රශ්නයක් ආවා. තේරුණාද සම්ම? පැහැදිලි වුණා දැන්න මම අදහස් කරන්න හදපු දෙ මොකද්ද කියලා. තේරුණාද සම්ම?
ඔව් ප්‍රශ්නේ නම් මට පැහැදිලි වුණා. ඒ වුණාට කමන්නේ ඒ කියපු ඕන සූත්‍රකින් මේ ධර්මතාවය දකින්න පුළුවන් මම ඒ කියපු අන්තිම එකේ තමයිකේ තේරුම් ගන්න ඕන. දැන් වේදනාව තියනවා ඒකට ගැටෙන්නේ නැහැ කියන තැන නෙමෙයි ධම දැක්කේනවා. වේදනාවම පිරිසිඳ දැක්කහම රූපය පිරිසිඳ දැක්කහන් රූපෙන් ඈතර වෙනවා වගේ වේදනාව පිරිසිඳ දැක්කහම ඈතර වෙනවා. ඈතර වෙනවා කියන එක දැන් පැහැදිලි ඇතින්. ඒක වේදනාව තියාගෙන නැතුව ඉන්නවවත් වේදනාව නැහැ කියලා හිතාගෙන වේදනාවට අහු වෙන්නෙම නැහැ. වේදනාව නිරෝධ ධර්මයක්. මතක් කරගන්න. අන්න ඒක දැක්ක කෙනාට ආයි ඔය තරහක් මේ මේ ගැටුමක් එනවා කියන එකක් අදාළ නැහැ. ගෙදෙන්නේ. දහම කහම. ඒවා අදාළ නැහැ. එච්චර වෙනවා. වගේ අදහසක් තමයි අතනට. ඒක ඕනම බුද්ධ දේශනාවකින් මේ ගන්න පුළුවන් දෙයක් කියන්නේ බුද්ධ දේශනාව හරියට තේරුම් ගත්තනම් උපෝත්තර දර්ශනය මොකද්ද කියන එක තේරුම් ගන්නකොට ඒක එක වචනවලුම් කියන්නේ ඒකත් මඤ්ඤණාවක්. සංකතයි පටිච්චසමුප්පන්නේ අවිද්‍යාපත්‍යේ ඕන එකට කියන වේදනාව කියන එක. මෙතන අර රූපය ගැනම අපි කතා කරන්නේ රූපය තමයි අපිට ඕම තේරුම් ගන්න පහල. ඒ කියන්නේ අපි වැඩියෙන්ම අහු වෙලා ඉන්නේ රූපේ. රූපේ කියපු ගමන් අපි අදහසක් තියනවනේ මොකද්ද කියලා. ඒ තියෙන අදහස පුතක් ජනාද. එතකොට ඉති රූපා ඉති රූපත් සමුදේ ඉති රූපත් සමෝ කියන එකත් එක තමයි රූපය ඉරිසිඳ දකින පැත්ත. කියන්නේ නිරෝධ ධර්මයක්මයි මෝඩකමට උපද්දගෙන තියෙන්නේ කියන අදහස. ඉන්නත් සති ඉඳන් හොති ඉන්නත් සති ඉඳන් නොහොති කියන ඒ පටිච්ච සමුප්පන්න න්‍යායෙන් වේදනාව කියන එකටත් ඒකමයි. දැන් අපි ඒක පැහැදිලි කරන්න දන්නේ ඇත්තටම අපිට ගෝචර පැත්ත රූපයේ හින්දා රූපයත් එක්කමයි. ඒකට ඒ අපිට ගෝචර වුණ තැනින්ම තමයි මේක කියන්නේ තේරුම් ගන්නවා. නැත්නම් අපි හිතනවා බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අපිට ගෝචර ලෝකය ගැන නෙවෙයි වෙන ලෝකයක් කියන්නේ. නැතෙන්ට යන්න හොඳ නැහැ. අපිට ගෝචර යම් කිසි රූපයක් තියෙනවා නම් ඒක ගැනමයි මේ. එතකොට හැකියන රූපයක් අපිට ගෝචර නම් ඒක ගැනමයි මේ මහාත්කදවකම සූත්‍රයේ කියන්නේ. එතකොට ඒකෙන් පටන් ගන්න. දැන් අපිට පුතුවක් පේනවා නම් ඒ පුතුව ගැනමයි මේ විමසන්නේ. එතකොට ඒ විමසීමෙන් එන්න ඕන එකෙන් එතර වෙන්න ඕන කියන්නේ. ඇත්ත දකින්නවා කියන්නේ නිරෝධ ධර්මයක්. මේ මෝඩකමට උපත්ගෙන තියෙන්නේ කියන අන්නේ පැත්තට යන අනුස්පාදයේ තේරුම් යන විදිහේ වැඩ පිළිවෙලක්. හැබැයි ඒ අනුස්පාදයේ තේරුම් යනකොට තමයි ඇත්තටම අර හිතේ මඤ්ඤණාවක කියන එකේ තේරුම නියම තේරුම එන්නේ. ඒකයි අපි දැන් අර මජ්ජේ සූත්‍රයෙන් පටන් අරගෙන කියන්න හැදුවේ. දැන් අන්තවල ඉන්න බව තේරුම් ගන්නේ අර මැද හරියට පිරිසිඳ දකිනකොට. ඒ කියන්නේ මායාකාරය ගොඩක් ඒවයි විඤ්ඤාණය ගත්තු හින්දා මම මේ මායාකාරය ගන්නවා. අවස්ථා තුනක විතර විඤ්ඤාණයනේ මැද්දට දාන්නේ. විඤ්ඤාණම් මැච්චේ කියලා. ඒක අපි දැන් පැහැදිලිව අහලා තියෙනවා මේ විඤ්ඤාණය මායාකාරය කියලා. ඒකට මේ මායාකාරී ස්වභාවය තේරුම් ගත්ත දවසක තමයි අන්ත දෙක තේරුම් ගන්නේ. කාර්යව තේරුම් ගන්න නැතුව අන්ත දෙක ගැන කතා කරන්න යන එක තේරුමක් නැහැ. හැබැයි අපිට මැජික් කාර්යව අල්ල ගන්න අන්ත වලින් තමයි අපිට මැජික් කාර්ය කියන්නේ. එහෙම මේ ක්‍රියාවලිය මවන ස්වභාවයක් හරි තියනවා කියලා අපිට කෝචර වෙන්නේ අන්ත වලින්. දැන් අපට හුණ රූපයකින් තමයි මෙන්න මෙහෙම සිද්ධියක් කියන එක අර හොයන්න මොකක් හරි කියන එක පටන් ගන්න තියෙන්නේ ලෝකේ. ඒතකොට ඒ ලෝකය කියන එක මේ දුක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හැබැයි අපිට ඒ අවබෝධය නැහැ. ඒ අවබෝධය වෙන්නේ අන්න ඔක ඇත්ත දකින්නකොට. මේක නිරෝධ ධර්මයන් නිමෝඩකමට උපත් කළා. ඒ කියන්නේ වචනේ දැම්මත් අර සංස්කාර දුක්ඛය කියන එක. සංස්කාර දුක්ඛය සාමාන්‍ය මනසට ගෝචර නැහැ. ඒ දහම දකිනකොට අර මැද දැක්ම තුලයි සංස්කරණය කියන එක තේරුම් ගන්න. සංස්කරණය තේරුම් ගිය කෙනාට ඒ සංඛාර දුක්ඛය කියන එකට යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දුක් ඒ ඥානං කියන එක එච්චර ගැඹුරුයි කියන්නේ ඒකයි. ඒකට ඒ දුක්ඛේ ඥානං කියනකොට ඥාන හතරම කියදෙනවා. සමුදය ඥානං, නිරෝධය ඥානං, මග්ගේ ඥානං. ඒ ඔය හැම තැනින්ම ඔන්න ඔය ධර්ම කරුණට. ඒ කියන්නේ මේ පටිච්චසමුප්පන්න බව ඊමස්සින් ප්‍රතිදන්නවා. ඊමස්සින් ප්‍රතිදන්නවා. කියන එකනේ. ධහම දැක්කා කියන්නේ පටිච්චසමුප්පාදේ දැක්කනන්නේ කියන කියන්නේ ආය ඒ ඕන තැනකට ඉතින් අය ජලසිලා මේක ලස්සනට තේනවා මෙන්න මේ වගේ දීකතයි දහම දේශනා කරන්නේ ඒ මහා හත්තිපදෝපම සූත්‍රයේ හොඳට මුලින් ඉඳන් අගට බලනකොට පේනවා පටන් ගන්නෙ ලෝකෙට අයිති දේවල් වලින් නේද පඨවි ආපෝ ඒවා කියනකොට දැන් ආපෝ කියන එකට ජල ගැල්මක් වෙන්නලා ඒ ලෝකෙට අයිති ගලයෙන් මේක යට වෙලා ගියොත් මොකද වෙන්නේ පඨවිය මොකද වෙන්නේ ඔහොම උපම අරගෙන ටික ටික අර මනස ගේනවා Taman ඉන්න මත්තමේ ඉඳන් පඨවිය තේරුම් ගන්න තාක්කල් කියන්නේ පඨවිය මඤ්ඤණාවක් කියන තැනට එනකම් ප්‍රඥාව වැඩෙන ආකාරයේ දේශනා මාලා. ඒකට මෙතන අපි ඇහැ රූපේ කියන තැනින් පටන් ගත්තට එකක් ඒකේ යථාභූත ස්වභාවයේ එනකම් මේ මනස ප්‍රඥාව වැඩෙන ආකාරයේ දේශනාව කියන තැනින් බැලුවොත් මං හිතන්නේ අර සතලවිල්ල වෙන එකක් නැහැ කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා මේ එඩ්වඩ් මහත්මයාගෙන් සමාවල දින පොඩි කාර්යාවක් ගැන කතා කරන්න ඕනේ ඉන්න. දැන් ඔබතුමා කිව්ව දුන්න පස්සේ දැන් ඒ කියන්නේ ඔබතුමා ඉස්සෙල්ලා පැහැදිලි කරන්න කියන්න ඕනේ අර ඇහැ රූප ඇහැදිලිලා ඇහැ තියෙනවා රූපේ තියෙනවා ඒත් විඥාන පාතු භාවයක් උනේ නැති ඒ එතනින්නම් තමයි මේ පටිසම්පාදේ විග්‍රහ කරන්න පටන් ගන්න කියන්නේ. එතකොට ඒ කාරණා හරි කියලා මට හිතෙනවා. මොකද දැන් අර පුතග්ජනයාට අර මුලින්නම් අර කියලා කියාගෙන ඇවිල්ලා ඒ පටවිය කියන එක කොහොමද දකින්නේ කියන ඇහැ රූප කියන කාරණාව මෙතන මිස් කියන්නේ කියන්නේ පැහැදිලි කරනකොට රහතන් වහන්සේ පැහැදිලි කරනකොට අපිට يعني පිළිවෙලකට කියාගෙන විග්‍රහ කරන්න ඕනේ විස්තර කරන්න ඕනේ එතකොට එකින් එක කියාගෙන යනවා. නමුත් ඇත්ත වශයෙන්ම අර ඇහැට රූපය පටවිය ගැටෙනකොට බාහිර පටවි ධාතු හම්බෙනකොට මේ කාරණාවයි සිද්ධ වෙන්නේ කියන ස්වභාවය විස්තර වෙන්නේ අර ඇහැ තියනවා රූපය තියනවා කිව්වට විඥාන පාතු භාවයක් සමන්නාහරේ කියන විඥාන පාතු භාවය නැත්තම් ඇහැ නැහැ කියන ඇහැටගෙන නැහැ කියන කාරණාවෙන් තමයි අර ටිකක් විස්තර වෙන්නේ ඒ ස්වභාවයේ ඒ විස්තරයට යනවා ඒකම තමයි පැහැදිලි මාත්‍ය තේවසන්න.
ඔව් ඒක පැහැදිලි වෙන්නේ කියන්නේ විඥානය පහළ වෙනකන් අපි ඔය හැටියන රූප තියනවා කියන එක මඤ්ඤණාවක් කියන එක පැහැදිලි වෙන්නේ අර අපෙන්ට ආවට පස්සේ. දැන් ලෝකෝත්තර දර්ශනය පටන් ගන්න අපිට තියාගන්න අජ්ජ සමන්නාහරෝ ඊට පස්සේ විඥාන පහළ වීම ඒකත් එක තමයි පංච උපාදානස්කන්ධය විස්තර වෙන්නේ සතාභූතස්ස රූපං කියන තැන වැටෙන්නේ එතනින් පස්සේ. එතකොට එතෙන්ට එනකන් ඒ ලෝකෝත්තර දර්ශනය නෙවෙයි. දර්ශනය නෙවෙයි කියන්නේ සාමාන්‍ය කෙනාට අහුවෙන්නේ ලෝකෙට අයිති මට්ටම. එයා ඉන්න මානසිකත්වේ ඇහැ තියෙනවා රූප තියෙනවා මේ ඇහි වදින රූප තියෙනවා ඇහැ කියන එකක් තියෙනවා කියන තැනින් එතකොට ඒකත් ඒකේ ස්වභාවය කියන්නේ සවිදිරිවත් ඒවත් පටිච්චසමුප්පන්න ප්‍රණත්න ඒවත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක තේරුම් ගන්න නම් අර සිකේ ගිහිල්ලා අර කරුණ කියන්නේ ලෝකෝත්තර දර්ශනයේ පටන් ගන්න ඒක විස්තර කරන්න පටන් ගන්න විඥානයේ පාතු භාවයත් එක්ක ඒ කැල්ල තේරුම් ගත්ත දවසට තමයි මේ හිතේ පඤ්ඤාණාවක කියලා. ඔය හිතේ අන්තයක තියෙන එක තේරෙන්නේ. අර මජ්ජේ සූත්‍රය බැලුවෙන් පැත්තෙන් බැලුවොත් ඒ අන්තෙකනේ. ඒ අන්තෙක හිතියා කියන එක අන්තේ ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. ඒ මානසික මට්ටමට තේරෙන්නේ නැහැ. නැත දැක්කට පස්සේ තමයි ආරක අන්තයක් කියන එකේ නියම අදහස ගන්න පුළුවන්. ඔය වගේ තැන්වලදී තමයි අපි අර බොහෝම කන්ෆියුස් වෙන්නේ. කන්ද ටික තියෙනවා උපාදානයෙන් වැරද්ද කියන තැනකට එහෙම යන්නේ. අනේ ඒවයි අඩුපාඩු හොයා ගන්න හරි සියුම් විදිහට හිතන්න ඕන තැන් මේවා. නැත්නම් අපි වැරදි විදිහටම හිතන්න යන තැන්. මේක මම හිතන්නේ අපේ අනවදස්සි ස්වාමීන් වහන්සේ ඔක ලස්සනට විස්තර කරන අයහත්පද ඔකම සූත්‍රයේ ඔන්න ඔය කරුණ දෙක ඒ දකින්න ඕන පරියාය. එතන වැරදුනොත් අපි යනවා අර දිට්ඨි නිච්ඡාන කන්තියකේ දහම දකින පැත්තට යන්නත් පුළුවන්, දහම වරද්ද ගන්න පැත්තට යන්න පුළුවන් කියන තැනටත් මං හිතන්නේ ඔක ගැලපෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පිං එක මේ විග්‍රහ කරලාට පැහැදිලි ගිය පාරත් ඔය කතාව පාටන් අරගෙන මම නැවතත් ඒ අතිපෞද්ගලිකම සූත්‍රය එතකොට ඒ කලින් තිබිච්ච වැටහීමට වඩා මේ වැටහීමක් ආවා මේ ගමන නැවතත් ශ්‍රවණය කිරීමේ. තෙරුවන් සරණ සිල් දෙනවා.
අවසරයි.
තෙරුවන් සරණයි.
සතියක් හිටියා නේද මොකක් හරි නුනම්.
මම මේ පොඩි දෙයක් මතක් කරන්න හැදුවේ. ඉතින් බොහොම තින් ඇඩ්වර්ට් මහත්තයාට වගේ දැන් මේ සූත්‍ර අපි ආයේ ආයේ බලන්න ඕන. දැන් අපිට සූත්‍ර කීපයක් අහු වුණා ව වෙනම අරන් සාකච්ඡා කරන්න ඕනේ වගේ. එකක් දැන් කතා කරපු මහත්තයාද උන් සූත්‍රය ඊට කලින් මේ මම මජ්ජේ සූත්‍රය අපි පටන් ගත්තා විතරයි ඒක ගැඹුරට ගියේ නැහැ. ඊළඟට ඔය ඒ සූත්‍රේ තාම ගන්න බැරි වුණා. ඒකට මාස්ටර්යන් විතර මතු කරනවා චූල වේදල්ල සූත්‍රෙන් අර මතු කරපු කොටස. ඒකයි චූල වේදල්ල සූත්‍රෙත් ඔය වගේම යන්නේ. ආහත්පදකම සූත්‍රෙ වගේම මේ මූලික මාතෘකාවෙන් පටන් අරන් ඊවන කරාම සාකච්ඡා වෙන ඒවා. ඉතින් ඒවා ප්‍රතරයක් දෙතරයක් නෙමෙයි සියතරයක් කියුවත් මේකේ මතු කරන න්‍යාය තේරුම් ගන්න හරි අමාරුයි. ඒ නිසා නැවත ආයේ ආයේ තමයි ආපහු කියවන්න ඕන. ඒ කියවීමේදී තමයි මම අර මතු කරන්නේ සුඛාදාතා මච්ඡතා පරිචිත මෙන්න මේවා පඤ්චායනා වෙනවනම් ආයේ ආයේ අර අපේ උළුවේ තියෙන අදහස නෙමෙයි මෙහෙම දෙයක් කියලා තියනවනේ කියන තැනට අපිට ආයේ ආයේ යන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්න වැරදි තුටි ටික දකින්න හරි උගව්වක් වෙනවා. සූත්‍ර නැවත නැවත පරිහරණය වෙන්න ඕන. අපි උත්සාහ කරමු පුළු පුළුවන් එදාට ඒ වරන් ආයි සාකච්ඡා කරන්න. තෙරුවන් සරණයි. ඔව්. මම ඉදිරිපත්
කරනවා. සර් මට කියන්න හිතුනේ දැන් අර මේ ස්වාමීන් වහන්සේගේ දේශනාවේ දැන් අපි කතා වුණානේ මේ ලෝකේ අපි ඉන්න මට්ටමේ ඉඳලා මෙතන දැන් එතන ඉන්නේ පටන් ගන්න කියලා දැන් ස්වාමීන් වහන්සේ තවත් මේ මට එකක් කියන්න හිතුනේ ඒක තේරුම් ගන්න පහසු හින්දා තවත් මේ උදාහරණයක් ස්වාමීන් වහන්සේගේ අදහසක් ඉදිරිපත් කරනවා. මුලක් වෙලාවට මේ අර දැන් අපි මේ ටීවී එක බල බල කෑම කනකොට රස දැනුනේ නැති එක. ඒතකොට පස්සේ අපි හිතන්නේ ආ රස දැනුනේ නැහැ දිවක් තිබුණා රසත් මේ කෑමක් තිබුණා කෑමේ රසේ දිව ඔක්කොම තිබුණා අපිට රස දැනුන්නේ නැහනේ කියනකොට එහෙම ඒ වගේ මේ අදහසක නින්නේ පුතග්ජනය. එතකොට දැන් මේ අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අර විදිහේ ධර්මය විග්‍රහ කරනකොට නොහැකි ගැනීමක් මේ කියනවා කියන එකට අර ටික ඇහෙනකොට මේ නොහට ගැනීමක් තියනවා කියන එකට හිත යොමු වෙන්න ඒක හොඳ මේකක් කියලා. ඒ කියන්නේ අපි හිතන් හිතියේ දිවකුත් තියනවා මේ රසයි තියනවා ඒ උනාට අපිට දැනුන්නේ නැහැනේ අර තියනවා කියන මතේනේ හිතියේ. නමුත් ඒ වාර හට ගන්න දේවල් නමුත් නොහට ගැනීමක් වෙනවා කියන එකට ඒ හිතමු කරන්නත් අර මේ සෙරිසුමන් ස්වාමීන් වහන්සේ අර ඉස්තෙල්ලාම ඉදිරිපත් කරපු මේ ඒ විග්‍රහය ඒකට යොමු වෙනවා ඒකට හොඳ මේකක් කියලා මේ යොමු කිරීමක් කියන එකත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ ගමන්ම සර් මේ මට හිතුනේ දැන් ඔය සාජ්ජෝ සමන්නාහාර කියනකොට දැන් ඒ සියලු මේ සියලුම කාරණා ඔක්කොම මේ එකතු වෙනවා කියන අදහසක් වගේනේ. මට සීල්ලා තියෙන්නේ සියලුම අර සියලුම ආහාර එහෙම කතා එහෙම වචනකුත් එහෙම තියෙනවා. ඒවා ඔක්කොම එකට එකතු වෙනවා කියලා ඔක්කොම යොමු වෙනවා කියලා එකම තැනට. එතකොට දැන් ඒකට ඇතුළත් වෙන කාරණා බැලුවොත් අපි දැන් අවිද්‍යාව, අර සංඛාර, තණ්හාව ඒ ඔක්කොමත් එහෙම ඇතුල් වෙනවද? මට ඒකත් ටිකක් දැනගන්න ඕන. නැත්නම් අපි අර වචනෙනේ කියන්නේ. අනිත් එක තවත් කාරණාවක් තමයි දැන් අපි ওই මහා අතිපදපු සූත්‍රේ ගොඩක් ඔය මේ දුකෙන් පටන් අරන් ඉන දුක්ඛාර සත්‍ය ඉනට අර්පංච උපාදාන ස්කන්ධේ අන්තිමට රූප ස්කන්ධේ දක්වාම ඒක මේ ලඝු කරලා ඒකමනේ විස්තර කරන්නේ. එතකොට මේ පටවි කියලා ගත්තාම දැන් අපි නිකන් සාමාන්‍යයෙන් අපි අසූප විඥානේ කියනකොට ඒකමද අර පටවි හරහා විතරක් දැන් පටවිය හටගන්නෙත් අර අජ්ජත්තං මේ එහෙම කියනවනේ සක්කලං කරිගතං කියලා උපාදානෙන් කියලා කියනවනේ. එතකොට ඒ උපාදානය හරහා පටිසම්පාදේටි යොමු වෙලා ඒ තුලින් ආරණ්‍යය මේ විමසලා එහෙම මේ එතන මේ පචුපන්න බව දැකලා ඉතර වීම දැන් එතකොට ඒතර මේ පටවිය හරහා එහෙම ඒකයි දෙකම එකද සර්? මට ඒක ඉතර පැහැදිලි නැති. ඒ පටවිය හරහා ඒ කියන්නේ පටවිය හටගස්සේ කොහොමද කියන එක. දැන් අපි අතන රූපනි කියන්නේ රූප පටවි තමයි. ඒ වුණාට මේ දැන් පටවිය හටගස්සේ උපාදානෙන්නේ. අන්න ඒ ක්‍රමයට එහෙමත් පුළුවන්ද කියලා මට අන්න ඒකත් ටිකක් පැහැදිලි කරලා දෙන්න. අපි එකම දේ ගැනද කතා කරන්නේ දෙකක්ද? හැබැයි කොහොම හරි මෙතන ආරණ්‍යය තමයි දකින්නේ. ඒ කාරණා මේ මට ටිකක් තව ටිකක් පැහැදිලි කරලා දෙන්න සර්. සර්වන් සර්ණයි බොහෝ පිං.
ඔව් හොඳයි. එහෙම තමයි විමසන්න ඕන. ඒක තමයි යෝනිසෝමනසිකාරය වෙන්නේ. අර මේක දන්නවා කියලා හිතනවට වඩා ඒකේ කොටසෙන් විමසන්න දහමට ගලපලා ගන්න. ඒකේ හිතන්න ඕන ඒවා ගොඩක් කිව්වා. දැන් අන්තිමට කී පටගිය කියන එක ගැන කතා කරන රූපය ගැන නෙවෙයි. එතන එකක් තමයි පටවි කියන්නේ රූපය. කියන්නේ සතර මහා ධාතුව කියන්නේ රූපය. සතර මහා ධාතුවයි උපාදාය රූපයි කියන එකමයි රූපස්කන්ධයෙන්. ඒ රූපය කියන්නේ ඒක. ඒකේ මොකක් කතා කළත් අපි තේරුම් ගන්න ඊළඟට රූපයමයි පිරිසිඳද. කියන්නේ පටවින් පටවිතෝ මඤ්ඤති කියන එක තේරුම් ගන්න පුළුවන් නම් සතර මහා ධාතුවම තේරුම් ගත්තා වෙනවා. රූපයම තේරුම් ගත්තා වෙනවා. අපිට ප්‍රධාන දේ තමයි ඒක මඤ්ඤණාවක් කියලා දැනෙන්නේ නැහැ නේ. අපි රූපේ මේ ඉන්නේ තව පටන් ප්‍රශ්නේ ආවෙම රූපය ගැන නේ. කියන්නේ ඇයි රූපය හැන ඔපිදී තියෙන්න ඕන කියන කොට නැ අපේ අදහසනේ රින්ගුයි. කියන්නේ රූපමය ගතිය. ඒකේ ඇත්ත දකින්නකන් ඒකේ දැන් ඒ සූත්‍ර දෙකේම මහා අතිපදවන් සූත්‍රයේ කිව්වා වගේ ඒ දුකෙන් පටන් අරන් මොකද්ද මේ යන්නේ? මේ චතුරාර්ය සත්‍ය මේ විස්තර කරනවා. චුල වේදල්ල සූත්‍රෙත් මේ සක්කාය කියලා පටන් ගන්න දුක පංච උපාදාන. දුකෙන් පටන් අරන්නේ චතුරාර්ය සත්‍යමයි විස්තර. ඒතර ඇයි මහා අතිපද උපම කියන්නේ? අර ඇතාගේ අදියට අනිත් කොහොම ඇතුළත් වෙනවා? ඇතාගේ අදිය මොකද්ද? චතුරාර්ය සත්‍ය. මුළු ධර්මස්කන්ධය නේද ඒකට ඇතුළත් වෙනවා. ඒ උඩින් බැලුවහම ඒ වගේ තේරුමක්ත් තියෙනවා. ඉතින් අර කිව්වා වගේ දැන් පටවිය කිව්වත් දැන් අපි දෙන්නනවනේ ඔක ඒ දුකම කියන එක ලෝකේ දුකයි සත්‍යය. ඊළඟට අර මත කරපු ආහාර කියන වචනේ දැන් ඇහෙනකොට පොඩ්ඩක් මතක් වෙන්න ඕන. අපි ආහාර පරියායෙකුත් කතා කළා නේද? ආහාර සූත්‍රයේ උත්තමං සූත්‍රයේ කොට ආහාරය කියන එකේ අර්ථය ගෙන එනවා කියන්නේ දැන් يعني අලුතෙන් යමක් ගෙන එන කතාවනේ. ආහාරය කියනකොටම සත්‍යය උපත්ලා ඉවරයි. සත්‍යය ගෙනලා ඉවරයි. ඒ ලෝකයාට හිතෙන්නේ සත්‍යයට තමයි ආහාරය තියෙන්නේ කියලා. ආහාර පරියයිදි පේනවා මේ ආහාරය කියන්නේ මොකක්ද? අනේ ඒකට අර ආහාර ඔක්කොම එකතු වෙනවා කියනකොට සමන්නා ආහාර කියනකොට ඒ හිතන තැනක් තියෙනවා කොහොම හොඳයි ඒක. අසු කරන එක. මේ සියල්ලම ගෙන එන්නේ ඔතන නේද? එතකොට අර අජ්ජව සමන්නාහරෝ කියන එක මේ මනසිකාරයේ යොමු වීම කියලා පැහැදිලි වීමකුත් තියෙනවා. එතන අර සබ්බේ ධම්මා මනසිකාර සම්බව මනසිකාරේ තේරම ගෙන එන්නේ. ඒ ඔගේ එක න්‍යාය තියනවා නැති මේ මතු කරගන්න පුළුවන්. ඉතින් දහමේ එක එක පැති. ඒක ආහාර කියනකොට උපත් වෙනවා ගෙන එනවා. නැත්තම් තව පැත්තකින් කිව්වොත් ජාති සම්භවයේ සම්භවන්ති කියන එක එන්නේ මේ ආහාරය එක්ක. එතකොට ඔක ආහාර පරියායෙන් යන ගියොත් තැන්ක පහු අපීරාර කබලින්ක ආහාර වැටුපේ කියනකොටම කබලින්ක ආහාර පැත්ත ඔය තව පැත්තකින් කතා කරන්නේ. ඉතින් ඇයි මේවා රූපේ ගැන මෙච්චර විමසන්න ඕන? දැන් අපිට පළවෙනි දේ සක්කාය දිට්ඨියනේ. දැන් බුදුසමහරු පෙන්නන්නේ සක්කාය දිට්ඨිය විදිහට දකින්න එකයි අමාරු කියලා. මඤ්ඤණාවේ ඉන්න කෙනාට ඒක පේන්නේ නැහැනේ. කාන්ති කියලා පේන්නේ නැහැ මේ සක්කාය දිට්ඨිය. ඒ රූපය පිරිසිඳ දකින්නවා කියන්නේ තව විදිහකට සක්කාය දිට්ඨිය දකින්නවා. ඇයි? ඉතින්ද රූපේ සක්කාය දිට්ඨිය හතර ආකාරයකට ඉන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති වෙලානේ අපි ඉන්නේ. ඒකට අන්න එතන වැරද්ද. තේරුම් ගන්න තමයි මේ රූපේ පිරිසිඳ දකින්න ඔකයි බං කියේ අර ඉස්සෙල්ලා. සතිපට්ඨානේ කියන එක යෙදෙන්නේ තොන්නක දන්න කෙනාට සතර සතිපට්ඨාන කියන ඒක පෙන්නනවා ඔය චූල වේදල්ල සූත්‍රේ. දැන් සක්කාය කියන්නේ මොකද්ද කියලා පංච උපාදානස්කන්ධය කිව්වට පස්සේ අපි දන්නා මේක වෙනම දුක කියලා බුද්ධ දේශනාවේ තියෙනවා කියලා. එතෙන් දුක කියන වචනේ යොදන්නේ නැහැ. සක්කාය කියන එකෙන් පටන් ගන්න. හැබැයි ඊළඟට සක්කාය සමුදය. සක්කාය දිට්ඨිය ගැන ප්‍රශ්න අහන්නේ සක්කාය සමුදය කියලා අහන්නේ. එතකොට ඒ දුක්ඛ සමුදයනේ තව විදිහකට බැලුවොත්. එතකොට ඒ බලන්න ඒ සමුදයේදී ඒ දැන් ඊළඟට ඒක දෙන්නගෙන යනවා අපි ඒ සූත්‍රය අරන් වෙනම කතා කරමු අනේ කම්මතෙන් කියන්නේ. එතකොට ඒ සමුදයේ නැත්නම් මේ දුක්ඛ සමුදය පැත්තෙන් දකිනකොට ඒ දැන් සමාධි නිමිත්ත කියලා කියන සමාධියට නිමිත්ත වෙන්නේ මේ සමුදේ පැත්තෙන් පෙන්නනවා මේ සතර සතිපට්ඨානෙ කියලා. ඒ සතර සතිපට්ඨානෙ නිකන් එන එකක් නෙමෙයි. මෙන්න මේ දුක්ඛේ ඥානය තියෙන ස්නාහේ මේ පැත්තෙන් වැඩෙනකොට මේ නිමිත්තක් වගේ ගන්න එකක් තමයි සතර සතිපට්ඨානෙ. ඔන්න ඔය වගේ වුණ එක එක විදිහට මේ සම්බන්ධ වෙන හැටි අපි සූත්‍ර අරන් වෙනම ටිකක් කතා කරන්න බලමු. විශේෂයෙන් චූල වේදල්ල එක ආපහු ඒක මම සාකච්ඡා කරලත් නැහැ මුළු සූත්‍රෙම අරගෙන. ඒක ඒක හත්තිපදවන් සූත්‍රෙත් අපි ඔය කොටස් වලින් සාකච්ඡා කළාට ඒ සූත්‍රේ මුළු එකක් විදිහට බලලා නැහැ. ඉතින් එහෙම බැලුවත් ඔයයි කියන අර මුළු මේක අහු වෙනවා. මේ මේ සාර සත්‍යම නේද මේ විස්තර කරන්නේ. එතකොට ඒවයි අර ඔලිය දේවල් ගත්තු හැටි. ඉතින් ඒ හැම දැනගැනීම පැත්තෙන් එන්න ඕනේ. පෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. මේ අර මහත්මයා අහපු ප්‍රශ්නෙත් එක්ක මට මෙහෙම අදහසකුත් ආවා එතනදී. මේ කියන්නේ මම ඒ සුවස්ත ළඟදී බලපු හින්දා එතන රූප අනස්කන්ධය කියන එක විග්‍රහ කරන්න යනකොට කියන්නේ අර චත්තාරෝච මහභූතාණං සතුන්ලන්ත මහභූතාණං උපාදාය රූපං කියන්නේ. එතකොට ඒකෙන් අපි සිංහලෙන් ගත්තොත් සතර මහා ධාතුවත් සතර මහා ධාතු හේතුවෙන් හටගත්ත කියන එක. එතකොට උපාදානස්කන්ධය කියන එකට මේ කරුණු දෙකකින් පැහැදිලි කරලා තියෙන රූප උපාදානස්කන්ධය කියන සතර මහා ධාතුවටත් මම මේ තේරුම් ගත් වටහාගත්ත විදිහටයි රූප උපාදානස්කන්ධය කියන සතර මහා ධාතුවටත් සතර මහා ධාතුව උපාදානෙන් හතගත් එකට කියනවා. එතකොට මේ සතර මහා ධාතු කියන්නේ පඨවි එක කාරණාවක් ගත්තොත් පඨවිය ගතිය ගන්නේ දෙයක් නෙවෙයි ගතියනේ එතන අදහස් කරන්නේ. එතකොට ගතිය හම්බෙන්නේ කයට අනිත් ඇහැ කනනාසය ඒවට හම්බෙන්නේ ගතියකින්. එතකොට ඒ ස්වභාව දෙකෙන්ම ඔක මේ අපිට අවබෝධ කරගන්න පුළුවන්. අර ඒ අවබෝධ කර ගැනීම තමයි අර ඇහැ තියෙනවා රූපේ තියෙනවා විඥාන පාතභාවි වුණේ නැත්තම් කියන තැන ඉඳන් පෙන්නුම් කරන්න යන්නේ ඒ කුමන අවස්ථාවක් කුමන දෙයක් කුමන මේ කියන්නේ ගතිය හෝ ගතියකින් හටගත්තේ අවස්ථා දෙකෙන්ම හටගත්තදී අවබෝධ කරගන්න ක්‍රමය තමයි අර ඇහැ තියෙනවා රූපේ තියෙනවා ඒක නහට නොගත් ඇහැ ගැන විස්තර කිරීම තැනින් පටන් අරගෙන ඒ කරන්නේ මේ දෙකෙන්ම අවබෝධ කරන්න පුළුවන් ස්වභාවයක් කියන
අදහසක් ආව අර්මහත්මියගේ ප්‍රශ්නයක් එක්ක තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඔව් ඒක මේ සංධාන්සේ දේශනාවෙත් ඒක සඳහන් කරනවා. මටත් ඔබතුමී කිව්වා වගේම අදහස් එක ආවා. මේ ඒ කියන්නේ දැන් අර පටවිය කෙලින්මත් පුළුවන්. ඊළඟ අපේ රූපය දැන් ඇහි ගැක්ම හැප්පෙන්නේ නැහැ නේ ගිහිල්ලා පටවිය රූපේ කිව්වහම ඒ අර උපාදාය රූප ඒ විදිහට. ඒතර ඒ ක්‍රම දෙකෙම පුළුවන්. මම ඉතින් අර සර්ගෙන් ඇහුවේ මේ ඒක ඒ විදිහට ඉදිරිපත් කරන්නේ නැතුව සර්ගිනුත් අපට අදහස් අරගෙන ඒක අර සාකච්ඡාවක් විදිහට යන්න ඕන නිසා නැත්තම් නිකන් මම අර අහපු බණක් කෙලින්ම ආපහු කියනවා වගේ අනිත් එක ඒක මට තේරිච්ච විදිහ හරිද දන්නේ නැහනේ. ඒක එකපාරට එහෙම කියන්න බැහැනේ ස්වාමීන් වහන්සේ කියන එකම නෙවෙයි වෙන්නේ ඇති මම තේරුම් ගන්න. ඉතින් අර ඒ සාකච්ඡාමය විදිහට ඒක ටාගෙට් අදහස් විශේෂයෙන් සර්ගී අදහසත් අරගෙනම ඒක මේ හිම කරන්න තමයි මම ඒ විදිහට ඉදිරිපත් කරේ. ඉතින් සර් ගොඩක් ඒ ගැන කරුණු පැහැදිලි කළ දුන්නා. මේ ඒ කොහෙන් බැලුවත් රූපයනේ අන්තිමට ඒකනේ මේ බුදුරජාණන් වහන්සේ දැන් මේ ඉති රූපං කියන එක කියන්නේ නැත්නම් අර ඉති පටවි කියන්නේ නැහැනේ ඉති රූපං. එතකොට මේ ඒක ඒ විදිහට සර් ඒක ඉස්මතු කරලා දුන්නා. අනිත් එක මේ අර සජ්ජෝ සමන්නාහාරයකට අර ආහාර පරියාය ගිනල්ලා දැන් මටත් ඇත්තනම් පුද්ගලිකව ගත්තොත් ගොඩක් වෙලාවට හැම වෙලෙම අමතක වෙන එකක් තමයි ආහාර පරියාය. දැන් ඔය සර් ගොඩාක් ඒක අවස්ථාවල මතක් කරලා දෙනවා. ඉතින් ඒ එතනත් ඒකේ තියෙන සවස් අපිව හොයන්න යොමු කරා එකට. ඉතින් සර් බොහොම පිං. ඉතින් ඒ නිසාම තමයි අපි සර්ගෙන් මේ ප්‍රශ්න අහන්නේ. ඉතින් තව තවත් ඒ අදහස් ගන්න. ඉතින් ඒ සියල්ලටම සර්ට බොහොම පිංයි කියනවා. තෙරුවන් සරණයි.
සර්වන් සර්ණයි සේවදනට මේ ඔබතුමිය කිව් විදිහට මටත් ඒ ප්‍රශ්නේ ඒක නද එඩ්වඩ් මාත්‍යා ඒ යොමු කරපු ප්‍රශ්නේ නෙවෙයි ඔබතුමිය ඒ යොමු කරන ප්‍රශ්නේ තමයි ඒ දේවල් ඔක්කොම निराකරණය කියන්නේ පැහැදිලිව වෙලා ආවා වගේ කියන්නේ ඒ වචනේ පටන් පැහැදිලි කරගත්තොත් ඒකම තමයි මමත් ඒක තිස්තිර කරගන්න තමයි තුමගෙන් ඒ විදිහට ඉදිරිපත් කරන්නේ. සේවදනටම සර්වන් සර්ණ අර ගියපාර කතාවෙන් තමයි මටත් ඒ හතිපදෝපන් සූත්‍රෙත් නැවත යොමු වෙලා චමත් මාත්‍යාද නැහැ මේ සාකච්ඡාවට එතුමාත් මට අර යම් කාරණාවක් බලන්න කියලා කිව්වා. මාත්මේ ධර්ම සාකච්ඡාවල සම්බන්ධ වෙන්නේ වෙන කතා කරන කෙනෙකුත් නෑ ධර්මය ගැන. එතන මේ ධර්ම සාකච්ඡාව මණ්ඩපේ ඇරෙන්න. තෙරුවන් සරණ සිල් දෙනාට බොහෝ පිං.
හොඳයි අපි ඔක්කොමල මේ විදිහට මේ සාකච්ඡා කරමු. ඉතින් එතකොට දැන් සර්ගේ අදහස් එනවා අපිට විශේෂයෙන් ඒවා හොයලා බලන්න තව. ඉතින් ඒක තමයි මෙතන වෙන්න ඕන කියලා ඉතින් අපි හැමදාම කියනවනේ. ඉතින් ඒ හොඳයි ඔබතුමියගේ ඉතින් මේ අදහස් එකතු වෙනවා. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම පිං.
මම හිතන්නේ ඒක තමයි මේ දහම් සාකච්ඡාවක බලාපොරොත්තු වෙන්න ඕන අපිට එක එක දහම් කරුණු මතුවලා ඒවා හොයන්න අවස්ථාව ලැබෙන. එතකොට මේක අර මන් දන්න කරුණක්වත් තව කෙනෙක් දන්න කරුණක්වත් වෙනවට වඩා අර හැමවම එකතු වෙලා දහම හොයන්න දව්වක් උපකාරයක් තියෙනවා දහම් සාකච්ඡාව තියෙන එක. ඒකට අපිට අර ඇහිලා නැති ඒවා ඇහෙනවා, මතු වෙනවා. එතකොට ඒක ගැන හිතන්න පුළුවන්, යෝනිසෝ මනසිකාරික කරන්න පුළුවන්. ඒක ඇහුණ ගමන්ම අපහු මම මතක් කරනවා මේක. ඒක තමයි, ඒක හරි කියලා එහෙම හරිද වැරදිද කියලා අපි දන්නේ නැහැ. ඒක හොයන්න පුළුවන්. ඒක හොයලා ආගත්තු දවසක තීරෙයි අපි හිතේ මඤ්ඤණාවකද නැද්ද කියන එක. ඒ වගේ විදිහට තමයි මේ ධර්ම සාකච්ඡා වෙන්න ඕන. එතකොට මේ හැමෝටම තව තව හොයන්න පැති මතුවෙනවා ධහමත් එක්කම. එතනයි වැදගත් වෙන්නේ. බුද්ධ දේශනා එක්කම මේක විමසන්න ඕන කියන එක. කවුරුවත් කියන මතයක් ගන්න එක නෙමෙයි. තෙරුවන් සරණයි.
ડોક્ટર વિક્રમ સરને વોટ તવ કેનેક મતુ કરપુ મે પ્રશ્નેક કેન પ્રશ્નેક એતર મે સજેશન એકક મે અપે મે પરામાસકાય ક્રંતે દેન્ટ એતરમ અપી મે પરામાસકંતે અતુલટ તાગેન સીને નિત્ય સુખાત્મ કિયન વિપલ્લાસ ટિક એતરમ મે પરામાસયેટ અપી ચતુરાર્ય સત્ય ધર્મયા યીકુટ કરગન્ન ઓન કિયલ મે અપે મે અપી કથા કરન હેમ દેકિમ એતરમ મે પરામાસય સમય අපේ සුද්ධ වෙලා කවදක හරි දවසක මේ චතුරාර්ය සත්‍ය ධර්මයම අපිට පරාමාසයේ තිබුණොත් හරි කියන වගේ අදහසක් තමයි ඉදිරිපත් වුණේ. එතන මම ඒකම ටිකක් හිතල බැලුවා. ඒක ඇත්තටම ඇත්ත. හැබැයි ඉතින් ඒ වුණාට අපි අර පරාමාසයක් තියනවා කියලා අරගෙන ඕක කරනවා කියන එක තමයි එතන පොඩි අඩුවක් පාඩුවක් වුණේ. ඒ ගැන පොඩි අදහසක් දක්වන්න ડોક્ટર විචරෝස.
අවසරයි සර්. අවසරයි, මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ එඩ්වඩ් මහත්මයාගෙන්. මේ පරාසයේ මට ඒක නම් මේ ගැන ඇත්තට මේ වැඩි මේ එකක් පොඩ්ඩක් කියන්නකෝ. මේ කරුණාවෙන් මේ ඉස්සෙල්ලා මොකද කියලා තේරුම් ගන්න ඉපায়ে
ඕකයි. ඉතින් මම පළවෙනි දේ තමයි ඒ වචනයක් දාපු ගමන් ඉතින් මම පළවෙනි දේ කියන්නේ මම නම් ඔක දන්නේ නැහැ. වචන අහලා තියෙනානේ සීලබ්බත පරාමාර්ථ කියලා. එහෙනම් අහලා තියෙනානේ වගේ තැන්වලින් පොඩ්ඩක් අදහපක් ගන්න පුළුවන්. ඉතින් අපි අර වචනවලට ගැලී තියෙන ටිකක් අර ශාස්ත්‍රීය පැත්තෙන් යෑම. ඉතින් මම ඒකට වඩා අපි ওই අදහස් මතු කරගන්න බලමු. ඉතින් අර
සීලබ්බත පරාමාස කියනකොට නම් මතක් වුණා සර්. එතකොට නම් මතක් වුණා සීලබ්බත පරාමාස කියන වචනේ පුරුදුයෝ. වර එකපාරට පරාමාස කියනකොට මම හිතුවා මේ වෙන මම එකක්ද කියලා. අපි අහලා නැති ඉතින් ඒ අනිත් එක තවත් කවුරු හරි මහත්මේ කිව්ව එකක් කියලා කිව්වනේ. ඉතින් ඒක නිසා හොඳමයි දෙරන්
තමයි. එතකොට අර අපේ ගතිය මතු වෙනවා අලුත් වචනයක් ගන්නකම නෝක හොයාගන්න තමයි. මෙතනින් තමයි ඊළඟට අර දන්න එකට වඩා ඒ වචනෙන් දාන්න යනවා. කීපතරක්ම මතු කරලා ඇති. රූපය කියන්නේ නැතුව රූපණය කියන්න හරි අවශ්‍යයි. වචනේ මාරු කිරීම නෙවෙයි වේශේ අර අතුරු අදහස මොකද්ද කියලා හොයන්නවා. ඒ හොයන ගතිය තමයි ඉතින් විචක්ෂණේ දහම විනසන්න කියන්නේ. අම්බරෝ දේශනා කරපු වචන අරගෙන අපි ඒක විමසනවා සේ යන්න ඕන. නැත්නම් අපි මුලින්ම ඉන්නේ ඒකට අපේ අදහස දාලා න්‍යාය වචනේ තේරුම මේකයි කියන්නේ. අන්න ඒක ඉක්මවා යන දවසක් වෙනවා මේ. පොතතර දර්ශනේ නකොට. ඒක තව දෙයක් දැනගත්තා කියන එක නෙවෙයි. ඒ කියන්නේ පිටතට වුණා කියන තැනට යනවා නම් අන්න. ලෝකෝත්තර දර්ශනේ යා කියන්නේ. මම ඒ වචනේ ඉගෙන ගත්තා කියන තැනින් ගියොත් ඒක සක්කාය දිට්ඨියම කියන එක පැහැදිලිද? ඒක උදව් වෙනවා නම් අපි ඉන්න දෘෂ්ටි වෙන. ඒතර වෙන ප්‍රශ්න. ඒ විදිහට තමයි දෙයක් ගැනනකොට ඒක හොයන්න ඕන. ඒ මේ අවේ මම අය පොඩක් කලාවට කියන්නේ ඉතින් වචනයක් කියවන්න. මම නම් දන්නේ ඔක මොකද්ද කියලා. ඔයලා බලන්න. අදහසක් මොකක් හරි ගන්න පුළුවන් එන්නේ. එළුවන් සරණයි. අපි ඒවා වෙන වෙනම ඉතින් ඔක දැන් කතා කරන්න සුදුසු දෙයක් නෑ. අපිට ගමු.
එළුවන් සරණයි.
ඔව්. එළුවන් සරණයි. විශේෂ වෙනත් ගැටලුවක් නැත්නම් අපි අවසන් කරමු. කතා කරපු ඒවයි මොනවා හරි සම්බන්ධ දෙයක් තියෙනවා නම් අපේ ඉරෙන ඒ හොයන්න ඕන මොකක්ද තියෙනවද නැත්නම් අවසන් කරන්න බලමු. දැන් හුඟක් කාලවට වෙන්නේ අර දැන් සමහර වචන ටිකක් දාගත්තට පස්සේ නැත්නම් ඔක හුඟක් කාලවට එනවා එක සාමින් ආනතේ නම කියන අහනකොට මම ඒක ආසිනවන්නේ දැනවත්ම අපි මෙතන විතරයි හරි අනිත් ඒවා පෙරදි ඉදමේව ප්‍රචාරණ යම් මොගමන්යන් කියන එකට නොදැනවත්ම යන්න පුළුවන් ජාබු මම වාගෙන ගියත් ආයේ බුද්ධ දේශනාව අලුතෙන් කියවනවා වගේ කියවනකොට සමන්තම මේක හොයන්න නැත්නම් යෝනිකව මනසිකාරය කරන පැත්තට යොමු වෙන්න පුළුවන්කම එනවා. නැත්නම් වෙන්නේ අපි නොදැනුවත්වම මේකම අපි වුවතර තව දෙයක් පාඩම් කර ගැනීමක් නැත්නම් දැනුමක් එකතු කරගෙන ඒකම කීකියා ඉන්න එකක් වෙනවා මිසක් කර ඒක දකින පැත්ත නොවෙන්න පුළුවන්. හරියටම කියන්න බෑ මේක මේකද අවුරුද්ද කියලාද දැනෙන්නද කියන එක. ඒක තම තමන් විසින්ම හොයන්න ඕන එක. හරි, තෙරුවන් සරණයි. එහෙනම් අපි අවසන් කරමු නේද මේ තුලන්න.
හොඳයි රවි මහත්මයා. එහෙනම් අද දිනත් ඔබතුමා මේ හිමිදිරි උදෑසනින් අප වෙනුවෙන් මේ කරන ලද ඉතාම වටිනා ධර්ම සාකච්ඡාව මම හිතන්නේ අපි ගොඩක් පැති අදත් කතා කරා. ඉතින් ඔබතුමාට මේ කරන ලද ධර්ම දේශනාවෙන් අපි ධර්ම ශ්‍රවණයෙන් ලබාගත් සියලුම පින් ඔබතුමාටත් ඔබතුමා හැදුව වැඩු දෙමව්පියන්ටත් ගුරුවරයන්ටත් මලිජේ ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධයේ පිණසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කර ඒ වගේම ධර්ම සාකච්ඡාවට සහභාගී වෙච්ච මේ සියලුම දෙනාටත් පෞල්වල සියලු දෙනාටත් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබතුමාට ආරාධනා කරනවා මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. තිරුවන් සරණයි රවි මහත්මයා. තිරුවන් සරණයි සියලු දෙනාටම.
හොඳයි, තෙරුවන් සරණයි. අපිට ඉතින් අදත් මේ අවස්ථාව ලැබුණේ අපිට මේ නාලිකාව මෙහෙම පවත්වාගෙන යන්න උපකාරී කරපු එක යන් මහත්මයා, අස්තික මහත්මයා, ඒ වගේ කුතුලන් මහත්මයා, මේක සමෙන් තාක්ෂණික පැත්තෙන් රෙකෝඩ් කරන්න උදව් වෙන අපේ කොමල මහත්මයන් අපැති ඒ කවුරු හරි යම් කිසි විදිහකින් සිතුවිල්ලකින් හරි මේකට උදව් උපකාර කළා නම් ඒගොල්ලෝ හැමෝටම පුණ්‍යානුමෝදනා වෙනවා. ඒ වගේම ඒකට සහභාගී වෙන අදහස් ප්‍රකාශ කරපු රාහණිය ඒ හැමෝම කුසල් සම්භාරයක් රැස් කරගත්තා. අපි මහානිසංස කුසල් නිවනටම උපකාරී වෙන ඒ සියලුම කුසල් අපි හැමෝටම පෞලල් සන්නතම සම්මෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා මේ ලැබුණ ෂණ සම්පත්තියේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්නම ඉක්මන් ධර්ම අවබෝධය සඳහාම හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
සාදු සාදු.
තෙරුවන් සරණයි.